අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
සීල් දන පහසෙන් වාඩි වෙන්න. ඒ තුන් ලෝකාග්‍ර වූ අමාමෑණි ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමණලේ උපන්නා වූ සුවාසු දහසක් නිර්මල ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අවසරයි. තුන්කල් වැඩවාසය කරන අති ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. මේ ස්ථානට වැඩමව අදාළ අති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. සිල්මෑණියන් වහන්ස, අනගාරික අනගාරිකා පින්වතුනි, සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, හොඳයි පින්වතුනි, පළමු කොටම සියලු දෙනාම සිහිපත් කරගන්න. අද දවසේදී මේ ආරාමයේ පැවැත්වෙන්න යන මා උතුම් සත්කඩුළු සහ සම්බන්ධ වෙන කැමැත්තෙන් සිටින ඒ මහා පින් කටයුතු වලට, ඒ වගේම මහා ඒ කුසල දානමය පින් කටයුතු වලට, ඒ වගේම දහම් දේශනා වලට සහ සම්බන්ධ වෙන කැමැත්තෙන් සිටින ඔබ වගේම ඒ දිව්‍යක් බ්‍රහ්මාදී තලවල ජීවත් වෙන යම් උතුම් පිරිසක් ඉන්නවා නම් ඒ හැම කෙනාටම අපි මේ ස්ථානට එන්න කියලා ආරාධනා කරගමු. ඒ සියලු දෙනාම මහත් වූ කරුණාසිතින් යුක්තව, මෙත්තාවෙන් යුක්තව ඒ සෑම සුදනාව සිහිපත් කරලා එයටත් මේ උතුම් සත්කටයුතු සහ සම්බන්ධ වෙන අවස්ථාවක් හදලා දෙමු. ඒ නිසා එය කිරීම අනුකම්පාවෙන් ඒ සියලු දෙනාටම මේ ස්ථාන වලට එන්න කියලා අපි ආරාධනා කරගම් පින්තුනි. ඒ වගේම සියලු දෙනාම සිහිපත් කරගන්න මේ අනාදිමත් සංසාරය පුරා පැමිණි ගමනේදී ඔබ හා සහ සම්බන්ධ වෙලා ඒ මල ගියා වූ යම් ඥාති මිත්‍ර ආදී මව දෙමාපිය යම් පිරිසක් ඉන්නවා නම් ඒ හැම කෙනා කෙරෙහිත් මහත් වූ අනුකම්පාවෙන් යුක්තව ඒ හැම කෙනාම සිහිපත් කරලා ඒ අයටත් මේ ස්ථාන වල සහ සම්බන්ධ වෙන අවස්ථාවක් හදලා දෙමු. ඒ වගේම මේ ජීවිත කාලය පුරාවටම ඔබ හා සහ සම්බන්ධ වෙලා ඔබ දන්න හඳුනන හෝ ඒ මල ගියා වූ යම් කෙනෙක් ඉන්නවා නම් ඒ හැම කෙනාම සිහිපත් කරලා එයාටත් මේ ස්ථානවලට අපි එන්න කියලා ආරාධනා කරගමු. ඇවිදින් මේ මහා සත්කරු දැක බලාගෙන හිත පහදවාගෙන සාදුකාරයක් දීලා පින් ජනිත කරගෙන ඒ දුකති ගාම වෙලා ඉන්නවා නම් ඒ තැන් වලින් අතහැරලා මිදෙල සම්ජිර සුඛතියත් බව ලබන්නේ අවස්ථාව සකසලා දෙන්න එයාටත් මේ ස්ථානවලට අපි එන්න කියලා ආරාධනා කරගම් පිඟතුනි. මම මේ ගාථා පාඨයන් සජ්ජායනා කරද්දී හැම කෙනාම ඒ හේත කී සියලු දෙනාම සිහිපත් කරලා හිතින් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරගමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම සවන කාලෝ අයං පදන්තා ධම්ම සවන කාලෝ අයං පදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, ඒ වගේම සියලු දෙනාම සිහිපත් කරගන්න මේ අනාදිමත් සංසාරය පුරා මේ පැමිණි දීර්ඝ ගමනේදී ඒ අසත්පුරුෂයන්ගේ දෘෂ්ටි දරාගෙන, අසත්පුරුෂයන්ගේ මතිමතාන්තර දරාගෙන මේ ලෝකාත්‍රයේ පහළ වුණා වූ ලෞතුරා බුදු පියාණන් වහන්සේලා, පසේ බුදු පියාණන් වහන්සේලා, අරියත් බුදු පියාණන් වහන්සේලා, සෝතාපන්න සකෘදාගාමි අනාගාමි මහා උත්තමයන් වහන්සේලා, ඒ වගේම සීලාදී ගුණ ධර්මයක් වඩාගෙන මේ ලෝකේ වැඩවාසය කළා වූ උතුමන් වහන්සේලා ඇතුළු ඒ යම්ම මේ ලෝකේ යහපත දිසා කටයුතු කළා වූ යම් උතුමන් වහන්සේ නමකට යම් ආකාරයෙන් අවඩක් අසාධාරණ හිංගි හිංසාවක් අපවාදයක් උපවාදයන් ඕනතරම් වෙන්නේ නැති, ඒ වගේම පින්තුනි සිහිපත් කරගන්න මේ අසත්පුරුෂයන්ගේ මතිමතාන්තර දෘෂ්ටි දරාගෙන ඉඳපු කාලෙදී ලෞතුරා බුදු පියාණන් වහන්සේලා, උන්වහන්සේලාගේ ශ්‍රාවක සංඝ රත්නේ, මේ ලෝක වාසී පිරිස් උදෙසා ඒ දේශනා කරන්නට යෙදුණු ඒ නිවෙන්ට දේශනා කරන්නට යෙදුණු සද්ධර්මයේ අඳුර ගන්නට නොහැකිව තේරුම් බේරුම් කර ගන්නට නොහැකිව ඕනෑ තරම් ඔබගේ අතින් අපවාද උපවාද ඕන තරම් වෙන්නේ නැති ඒ සියල්ලම පිඟුතුනේ අපි මේ අවස්ථාවේ සිහිපත් කරගෙන ඒ උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයේ ඒ බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ කියන්නා වූ ඒ මහා උතුම් ත්‍රිවිධ රත්නයේ කෙරෙහි මාගේ සිත කය වචනේ සිදුනා වූ යම් අවඩක් අසාධාරණ හිංගියක් හිංසාවක් අපවාද උපවාදයක් මාත්‍රයක් හරි වෙලා තියෙනවා නම් ඒ උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයේ මාහට දසදහස්වර කෝටි ලක්ෂවර කමාකර සිටනසේක්වා කියලා සියලු දෙනාම ත්‍රිවිධ රත්නයේ කමා කරගන්න. ඒ වගේම පිංගතුනි හැම කෙනාම සිහිපත් කරගන්න මේ අනාදිම සසර පුරා පැමිණි ගමනේදී ඒ ශ්‍රී සම්බුද්ධ ශාසනවලට ඒ වගේම ඒ මහා සංඝ රත්නයේ උදෙසා ශ්‍රී සද්ධර්ම රත්නයේ උදෙසා විවිධාකාරයෙන් වන්දනාමාන කරලා අපුපස්ථාන කරලා ඒ ශ්‍රී සද්ධර්ම රත්නයේ චිර පැවැත්ම උදෙසා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා විවිධාකාරයෙන් උදව්පකාර කරලා දානමාන ආදී පවත්වලා ඒ වෙහෙර විහාරස්ථාන හදලා ඒ තමන්ගේ දාඩිය මහන්සියෙන් උපයාසපයාගත් ධනෙ විපහැදම් කරලා ඒ විවිධාකාරයෙන් කරගන්න යදුණු ඒ මහා පිංකම් තියෙනවා. ඒ වගේම මේ ජීවිත කාලය පුරාවටත් ඒ මහා සංඝ රත්නයේ උදෙසා විවිධාකාරයෙන් වැඳ නමස්කාර කරලා වන්දනාමාන කරලා දානමාන ආදී පවත්වලා ඒ වෙහෙර විහාරස්ථාන හදලා ඒ විවිධාකාරයෙන් තමන් විසින් කරගන්න යදුණු මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ඕන තරම් තියෙනවා. මේ අවස්ථාවේදී අපි සිරු දෙනාම ඒ තමන් විසින් කරගන්න යදුණු ඒ සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ලම සිහිපත් කරගමු. ඒ තමන් විසින් කරගන්න යදුණා වූ ඒ සියලුම පුණ්‍ය කුසල ශක්තියන්ගේ මහානුභාවයෙන් මේ අද දවස තුලදී මේ දහම් දේශනා තුලදී ඒ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝතාපන්න ඵලයේ පිහිටන්නත් ඉතිරි මාර්ග ඵලයෙන් උපසම්පදා කරගන්නත් ඒ වගේම තමන්ට නොහැටුණා වූ නොතේරෙන යම් දහමක් තියෙනවා නම් ඒ සියල්ල ආબોධ කරගන්නටත් මේ නිවන් මඟ පූර්ණේ කරගන්න යම් බාධාවත් තියෙනවා නම් ඒ සියලුම බාධා දුරින් භූත වෙන්නත් ඒ තමන් විසින් කරගන්න යදුණා වූ සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒකාන්තේ උපනිශ්‍රේ වෙත්වා කියලා සිරු දෙනාම අදිෂ්ඨාන කළ සාදුකා. හොඳයි පින්තුනි. හොඳයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. හැමෝම දානේ වලදලා දෙන්න. අදත් පින්තුනි දක්කිනියෝ මහා පින්කම පැවැත්වෙන ආරාමේ ඒ පින්කම සම්බන්ධයෙන් පුංචි අවවාද කීපයක් මතක් කරලා තිනවා. මම ඒක උදේ මතක් කරලා ඉන්න නැත්තම් මේක අමතක. රතු පැහැති පටියක් පැනඳගෙන සිටින කණ්ඩායම මෙම දාණයට දායකත්වය ලබා දෙන කණ්ඩායම වන බැවින් කරුණාවෙන් එම පිරිසට මූලිකත්වය දීලා කටයුතු කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම මෙවර බුද්ධ පූජාව සඳහා මුතුකුඩ ඇල්ලීමටද අනුග්‍රහක කණ්ඩායමෙන් පිරිසක් සූදානම් වී සිටින බැවින් කරුණාවෙන් මෙම පිරිසට ඉඩ සකසලා දෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම ස්වාමින්වහන්සේලාගේ පෙරහැරේ මුතුකුඩ ඇල්ලීමට කැමැති දායක මහතුන් සිටිනම් දේශනාව අවසන් වීමෙන් පසු පාක්කික අසල තාරපාරෙහි දකුණු පසින් හොස්පිටල් ගොඩනැගිල්ල හදන පැත්තේ පෝලිමට රැඳී ඉන්න කියලා කියනවා. ඒ වගේම කරුණාවෙන් ධර්මශාලාවේ ඉදිරිපස දොරටුව ඉදිරිපිට රැඳී නොසිට සඳකට පහනින් එහා ප්‍රදේශයේ සිට පෙරහැර නරඹන්න කියලා මතක් කරනවා. ඒ වගේම පිරිකර පූජාවට සම්බන්ධ වන පින්වතුන් කරුණාවෙන් ස්වාමින්වහන්සේලාගේ පාත්‍ර දෝණයෙන් පසු ධර්මශාලාවේ ඉදිරිපස එළියේ පෝලිමකට සෑදෙන්න කියලා මතක් කරනවා පිරිකර පූජා කරන පිරිස. ඒ වගේම මෙම පෝලිමේ පිටුපස සිසු පිරිකර පූජා කිරීමට බලාපොරොත්තු වෙන පින්වතුන්ට එකතු වෙන්න කියලා මතක් කරනවා. හරි. දැන් පින්වතුනි අද දවසේදීත් අපිට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා මහා පුණ්‍ය ගංගා කුසල ගංගා එක් රැස් කරගන්න. ඒ වගේම අද දවසෙත් ඔබ සියලු දෙනාටම අවස්ථාව සැකසීලා තියෙනවා මේ ඔබ නිවන් දකින්න මේ පරිශීලනය කරන මේ වට පරිසරයට අද බාහිරින් සම්බන්ධ වෙන අලුත් පින්වත් පිරිස ඉන්නවා. ඉතින් ඔබ හැමෝටම අවස්ථාවක් ලැබිලා තියෙනවා ඒ අයට අනුග්‍රහය දක්වන්න. මොකද ඒ අය අද වෙන්න ඇති සමහර වෙලාවට පළවෙනි වතාවට මේ ස්ථානයේ සහ සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි හොඳට ආගන්තුක සත්කාර දක්වන්න දක්ෂ පිරිසක් නිසා වෙනද වගේම අද ඒ බාහිරින් මේ ස්ථානවල සහ සම්බන්ධ වෙච්ච පිරිසවලට එයාගේ හිත් මාත්‍රයක් ගන්න උර දෙන්න එයාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය කෙරෙහි මහා ශ්‍රද්ධාවක් පිහිටන්න සාදුකාරයක් දෙන්න හිතක් සැකසෙන්න අවශ්‍ය විදිහට අපි පුළුවන් තරම් අපි මේ පරණ නිරන්තරයෙන් අපිත් එක්ක සහසම්බන්ධ වෙලා මේ කටයුතු කරන පින්වත් පිරිස අදිස්ථාණයෙන් කටයුතු කරන්න ඕනේ. අපි පුළුවන් තරම් ඒ අය කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරන්න ඕනේ. මොකද අපි මේ නිවන් දකින වැඩපිළිවෙල කියලා කරන වැඩපිළිවෙලෙත් පින්වතුනි හැම තැනම තියෙනවා ඇඩ්ජස්ට් වීම කියලා එකක් නේද? එහෙම අහලා තියෙනවනේ. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? මොකද ඇඩ්ජස්ට් වෙනවා කියලා කියන්නේ? ඉඩ දෙනවා කියන එක. නේද? ඇඩ්ජස්ට් වෙලා ඉඩ දෙනවා. මේ එළියෙන් එන විපාකවලට. එළියෙන් එන විපාකවලට 100ට 100ක් කිසිදු බාධාවකින් තොරව ඉඩ සකසලා දෙන කෙනාට කියනවා කවුරු කියලාද? ඈ? රහතන් වහන්සේ. රහතන් වහන්සේ කියලා කියන්නේ එළියෙන් එන යම් විපාකයක් තියෙනවා නම් ආන්ගේ සියලු විපාකවලට 100ට 100ක් ඉඩ සකසල දෙනවා හිතේ. සකසල දෙනව නෙමෙයි සැකසෙනවා. ආන්ගේ කෙනාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. දැන් ඔය හිතේ බාහිරින් එන දේවල් වලට ඉඩ සකසල දීම කියන එක අඩු වෙන්න තමයි බෙගුතුනි අපි ඔය කේන්ති යනවා කියලා එහෙම කියන්නේ නේද? ද්වේෂය කියලා කියන්නේ ඒකට. එතන එළියෙන් යම් දෙයකට එළියෙන් එන විපාකයකට ඉඩ සකසලා දෙන එක අඩුයිනා. අඩු වෙන්න කේන්ති. ඉඩ සකසලා දෙන ප්‍රමාණය වැඩි වෙන්න. ඒ කියන කේන්තිය පහ වෙලා යනවා. ඇතර මොකද්ද මේ කේන්ති යනවා කියලා කියන්නේ පිංගුතු? මොකද්ද කේන්ති යනවා කියලා කියන්නේ? කේන්තියක් නැති අය නෙමෙයි ඉන්නවද මෙතන? කේන්තියක් නැති කවුරු හරි ඉන්නවද? ඇති. නේද? දැන් ඉතින් සෑහෙන කාලයක් තිස්සේ මග වඩන පිරිසක් නේද? 100ට 100ක් මෙහෙමයි ඉතින් කේන්තිය කියන එකෙත් වර්ග කීපයක් තියෙනවා. අපි එච්චර යන්න නැතුෙමු නේද? නැත්නම් ඊට පස්සේ මං ඒ වර්ගයද කියලා හොයලා බලන්න බලයි. ඉන්ද්‍රේශය කියලාද එහෙම තියෙනවා, පටිග කියලා එහෙම තියෙනවා. ඉතින් අපි එච්චර යන්නේ නැතුව අපි කල්පනා කරලා බලමු. දැන් මේ අපේ පින්වත් පිරිසට මේ එදිනදා ජීවිත මේ කටයුතු කරගෙන යනකොට ඔබගේ හිතට ඔය ගැටීම කියන, ද්වේෂය කියන தත්වය එනවා පින්වතුනි. ඔය ඇත්තම ද්වේෂය කියන தත්වේ රාගයට සාපේක්ෂව ගොඩක් తాවකාලිකයි. එහෙම නෙමෙයි. මොකද හිතන්නේ? ද්වේෂය කියලා කියන එක පින්වතුනි తాවකාලිකයි. తాවකාලිකයි කියලා කියන්නේ. ඒක රාගයේ තරම් කල් තියෙන්නේ. රාගය කියන එක පින්වතුනි ගොඩක් කල් තියෙන එක. ඒක තමයි මේ ඔය හිතර ගොඩක් හුරු පුරුදු. ද්වේෂය කියන එක එච්චර හුරු පුරුදු එකක් නෙමෙයි. ඒතර මෝහය මොකද හිත? ඈ? මෝහය කියන එක සෑහෙන හුරු පුරුදු එකක්. මෝහය කියලා කියන එක හැමතිස්සෙම තියෙන එකක්. නමුත් පින්වතුනි රාගයට සාපේක්ෂව ද්වේෂය කියන එක පිළිබඳව ඔබගේ අත්දැකීම අඩුයි. හවුද නැද්ද? දැන් ඔබ ඉපදුන දවසල ජීවත් වුණානේ. වැඩිපුරම අනිත් මිනිස්සු එක්ක ගහමරාගත් එකද? ඒ කියන්නේ ගහමරා ගන්න, බැනුම් බනින්න, ඒ වගේ දේවල් වලට ගත කරපු කාලෙද වැඩිපුර තියෙන්නේ? නැත්තම් ඉතින් ඔහෙ ඉන්නවා කියලා තේරිච්ච සහ සතුටින් ඉඳපු සාමාන්‍ය විදිහට ජීවත් වෙච්ච කාලෙද වැඩි ඔබගේ? කතා කරන්න සාමාන්‍ය විදිහට ජීවත් වෙච්ච කාලේ තමයි වැඩි නේද? ඔබ හැමදාම ඉන්න ගමන් කාට හරි බැන බැන ඉන්නේ නැහනේ. මොකද පින්වතුනි ද්වේෂය කියලා කියන්නේ මේ හිත වැඩිපුර කැමැති කොටසක් නෙමෙයි. හිත කැමැති කොටසක් තියෙනවා. මොකද්ද ඒ? හිත ආස විදිහක් තියෙනවා. මොකද්ද ඒ? රාගය. ඒ නිසා රාගය කියන එක තමයි ගොඩක් වෙලාවට ඩිෆෝල්ට් මෝඩ් එකට වැටලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමින් තියෙනකොට ඕකේ තමයි තියෙන්නේ හැමතිස්සම. ඔය ද්වේෂය කියලා කියන්නේ දවසක් අපේ සාකච්ඡාවක් වෙලාවකදී ගුරුහාමුදුරන් වහන්සේ මතක් කළා. අන්න මේ හම්බෙන් දැන් මේ කතා කරද්දී මතක් වුණේ ඔබට දෙක කියවුවොත් හොඳයි කියලා. ද්වේෂය කියලා කියන්නේ ඔකට පොඩි අදහසක් අපි දාගත්තොත් දෙවනි වේශය කියලා. නේද? දෙවනි වේශය. පළවෙනි වේශය මොකද්ද? ඈ? රාගය. දෙවනි වේශය මොකද්ද? ද්වේෂය. දැන් මේවා අපි ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ මොකටවත් නෙමේ. මේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ලේසි වෙන. හරි? එතකොට පළවෙනි වේශයක් තියෙනවා දෙවෙනි වේශයක් තියෙනවා. ඇයි එකට වේශය කියලා කියන්නේ? වෙස් ගන්නවා කියලා කියන්නේ ඇයි? දැන් අපි ස්ටේජ් එකක් උඩ නැග්ගට පස්සේ යම් කටයුත්තක් කරනවනේ ඒකට මොකක් කරනවා කියලාද කියන්නේ? මොනවා ගන්නවද? වෙස් ගන්නවා කියලා. ඒ කියන්නේ යම් වේශයක් අරගෙන ඒක නිරූපණය කර කර ඉන්නවා. ඒ කියන්නේ ඇත්තද? ඈ? ඇත්ත නෙමෙයි. ඇත්ත කියලා කියන්නේ වෙන එකක්. ඔය කියන්නේ එක්තරා වේශයක්. එක්තරා ස්වභාවයකට පත් වෙලා ඉන්නවා. බලන්නකෝ හරියටම වචනේ එන්නේ නැද්ද කියලා. ද්වේෂය කියලානේ කියන්නේ. කියන්නේ ද්වේෂය කියලා කියන්නේ ඇත්තම தත්ත්වද ඔය? නෑ වින්තුනේ. ඇත්තම தත්වය කියලා කියන්නේ රහතන් වහන්සේගේ ස්වභාවය. රහතන් වහන්සේගේ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා වෙනත් ස්වභාවවල තුනකින් ජීවත් වෙනවා සත්වයා. මොකෙන්ද? රාග, ද්වේෂ, මෝහ කියලා. රාග, ද්වේෂ, මෝහ කියලා මේ වෙස්මූණක් දාගෙන ඉන්නේ. ඒ කියන්නේ ඒ தত্ত্বවලට මොකද්ද කියන්නේ? ඒවෙන් වෙස් අරගෙන ඉන්නේ. තාම වචන ඉන්නේ. ඒ තා පොඩ්ඩෙන් එයි. ඒ தত্ত্বයට පත් වෙලා ඉන්නේ. එතකොට ඒ தত্ত্বයට පත් වෙලා ඉන්නවා කියලා කියන්නේ ඇත්ත தত্ত্ব එහෙම නෙමෙයි. නේද? දැන් ඒ தত্ত্বයට පත් වෙලා ඉන්න එකෙත් අවස්ථා තුනක් තියෙනවා රාග, ద్వේෂ, මෝහ කියලා. එතකොට පින්වතුනි එහෙනම් මට කියන්න ස්ටේජ් එකේ වැඩිපුරම ඉන්නේ මොන தত্ত্বේද? මොන தত্ত্বෙන්ද වැඩිපුර රඟපාන්නේ? හ්ම්. ස්ටේජ් එකේ මොන தত্ত্বෙන්ද වැඩිපුරම අපි රඟපාන්නේ? දැන් හැමෝම අපි රඟපානවනේ නේ. රඟපාන්න නැත්තේ කවුද? රහතන් වහන්සේ. අපි හැමෝම රඟපාන නිසා වැඩිපුරම රඟපාන්නේ මොන වෙස් මුණ දාගෙනද? රාග, රාග. ද්වේෂ නෙමෙයි. රාග කියන වෙස් මුණෙන් තමයි වැඩිපුරම රඟපාන්නේ. ඒ කියන්නේ? ඒ කියන්නේ පින්වතුනි මේ හිත සතුටින් සැරිසරන වෙලාව. සතුටින් තියනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබ සතුටින් ඉන්නවා කියලා. ඔන්න ඔක තමයි රාග වෙස් මුණ කියලා කියන්නේ. ඕකෙන් තමයි අපි ජීවිතේ වැඩිම කාලයක් ඉන්නේ. ඔය ද්වේෂ වෙස්මූණ කියන එක බොහොම తాවකාලික එකක්. ඔය වෙස්මූණ දාගන්න පින්වතුනි දැන් ඔන්න මෙහෙමනේ. ඔන්න රාගයෙන් ඉන්නවා. රාගයෙන් ඉන්නවා කියලා කියන්නේ කැමති දේවල් තියෙනවා. කවුරු කැමති දේවල්ද? මම කැමති දේවල්. හිත දේවල් වලට කැමති නැහැ. හිතට පිස්සු නැහැනේ. මම තමයි දේවල් වලට කැමති. ඒතර මන් දේවල් සිලෙක්ට් කරගෙන ඉන්නවා සතුටින් ඉන්න පුළුවන් මෙන්න මේ දේවල් වලින් කියලා. ඒතර ඒ දේවල් වලින් සතුටින් ඉන්න කටයුතු කරගෙන යන වෙලාවේදී එහෙම ඉන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ඒකෙන් දැන් මං මොනජා මට ලැබෙන්නේ මොන જાතියවද? මං කැමති જાතියවද දැන් ලැබෙන්න යන්නේ? අකමැති જાතියව. ඔන්න ඔය අකමැති જાතියේ ලැබෙනකොට බින්දුනි දැන් මොකද වෙන්නේ? අර මුලින්ම තීච්ච වේශයෙන් දෙවනි වේශයකට පත් වෙන්න සිදු වෙනවා ඔතෙන්දී. ඒ කියන්නේ දැන් මේ හිතේ මෙහෙම ස්වභාවයක් තියෙනවා. දැන් ඔය කවුරු මැරුණා? මොන දේ නැති වුණා? කොයි දේ හැර ගියා? කවුරු හැර ගියත් මොන තරම් දුකක් හිතට ආවත් ඔය කොච්චර කරත් පිඟුතුනේ හිත ටික කාලයක් ටික දවසක් ටික වෙලාවක් ටික දවසක් ටික සතියක් හැර ගියාට පස්සේ මොකද වෙන්නේ ආයි? ආයි සරය සෙටල් වෙනවා. එහෙම වෙලා නැද්ද? දැන් අම්මා තාත්තා මැරුණාට පස්සේ ඒ වලට පයින්න හදනවා, ලොකු ලොකු දේවකයක දේවල් කරන්න හදනවා. දැන් දරුවෝ මැරුණාට පස්සේ එහෙම දේවල් කරන්න හදනවා. ඒත් ඇත්තටම එහෙම කරන්න හැදුවට මොකද වෙන්නේ? බොහෝ දෙනෙක් කරන්නේ නැහැ. සමහරු බොරුවට එහෙම රඟපාන. සමහරුන්ට ඇත්තටම හිත වේදනාව වෙනවා. වලට පණින්නත් හදනවා. ඒ වේදනාවට තමයි කරන්න හදන්නේ. නමුත් පයින්නවද? පයින්නේ නැහැ. පයින්න හදන්නේ කට්ටිය වටේ ඉන්නවනම්. අල්ල ගන්න කවුරු හරි ඉන්නවනම් පයින්න හදනවා. නැත්තම් අඩන්නෙත් නැහැ. ඇත්තටම අඩන්නේ නැහැ නැත්තම්. අඬනවා වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි මේ හිතේ ස්වභාවයක් තියෙනවා. ඔය කොච්චර ඔය තරම් ඔය දුක්ගින්දරටපත් වුණත් පින්වතුනි ඔක ඉක්මනට ආයි සෙටල් වෙනවා. ඒ සෙටල් වෙනකන් කාලයක් තියෙනවා. අන්න ඒකට කියන ද්වේෂය කියලා. ඒ කියන්නේ දැන් තව වේශයකටපත් වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ එතකන් කාලයක් තියෙන්නේ. අන්න ඒ කාලය තමයි ඔය කේන්ති යනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඔන්න ඔබට පවුලක් තියෙනවා. ඔබයි නෝනයි දරුව දෙන්නයි. ඕක තමයි ඔන්න දැන් පවුල. දැන් ඕක ඇතුලේ අර මගේ නිවන මගේ පැල්පතයි කියන concept එකේ දැන් ඉන්නවා. සතුටින් ඉන්නවා ඉතින්. ඉන්නකොට මොකද වෙන්නේ? දුව මැරෙනවා. දැන් මොකද උනේ? දුව මැරුණාට පස්සේ දැන් එතනින් එහාට දුව කියලා එකක් දැන් බෑ ඇසුරු කරන්න. ඒ නිසා දැන් පවුල වෙනස් වෙන්න ඕනි දැන්. වෙනස් වෙන්න ඕනි මොන විදිහටද දැන්? අම්මයි තාත්තයි පුතයි කියන විදිහ තමයි දැන් අනාගතේ ලැබෙන නියමිත தත්ත්වය. දැන් අර தත්වෙන් මේ தත්ත්වෙටපත් වෙන්න අවශ්‍යයි. අන්න ඒකට යම් කාලයක් යනවා. අන්න ඒ කාලය තමයි ඔය ද්වේෂය කියලා කියන්නේ. ඒ කියන්නේ තවත් ජීවිතයකට හුරු වෙන්න යම් කාලයක් යනවා. අන්න ඒ කාලේ තමයි ගැටිලි ඔක්කොම තියෙන්නේ. ඊට පස්සේ ඒක ඉවරයි. බලන්න කල්පනා කරන්න නැද්ද කියලා. දැන් බලන්න ඔබ ඔය ඉන්නකොට මොන හරි අපි සමු දැන් මෙතන මොකක් හරි අමුතු සද්දයක් එන්න ගත්තා කියලා. දැන් ඔබට ඊට පස්සේ සද්දෙත් එක්ක තමයි ජීවත් වෙන්න වෙන්නේ. අපිට මේක ඕෆ් වෙන්නෙම නැහැ කියලා. පිඟුදුර ටික වෙලාවක් ගියාට පස්සේ ඔබගේ ජීවිතේ ඒකට හුරු වෙනවා. ඒ සද්දෙත් එක්ක ජීවත් වෙනවා කියන එකට හුරු වෙනවා. ඕකේ වෙනවා ඒකට. නමුත් සද්දේ ආපු ගමන් මොකද වෙන්නේ? මේ මොකද්ද දන්නේ? මේ කංකරච්චලේ හරි වදයක් මේ මොනවද මේ ඇයි මේ කැල්ලද මේ අපි කොහොමද මේවා ඉන්නේ කියලා එක එක විදිහට දේවල් කියනවා. නමුත් ටික වෙලාවක් ගියාට පස්සේ ඒක හරියන. ටික වෙලාවක් ගියාට පස්සේ ඒකත් එක්ක ජීවත් වෙනවා. දැන් ඔබ මෙහෙම හිතන්නකෝ. දැන් ඔබ දෙවි කෙනෙක් වෙලා හිටියන. බ්‍රහ්මෙක් වෙලා හිටියන. දැන් කවුරු වෙලාද මේ ඉන්නේ? දැන් මිනිස්සෙක් වෙලා ඉන්නේ. දැන් දෙවි කෙනෙක් වෙලා බ්‍රහ්මෙක් වෙලා ඉන්න කාලේ ඔය ශරීරේ ඔය තරම් ඔබට වද දුන්නද? ඔය තරම් වද දුන්නේ නැහනේ. ඔය තරම් ප්‍රශ්නත් නැහැ, ඔය තරම් ලෙඩත් නැහැ. ඔය කරන කටයුතු එකක කරන්න ඕනෙත් නැහැ. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒ ඔක්කොම කරගෙන ඉන්නව නේද ඕකකුත් දරාගෙන. සතුටිනුත් ඉන්නව මේ මදිවට. නේ? දැන් මේ පොඩ්ඩක් රත් වෙනකොට දාඩි දාන්න ගන්න. ඊට පස්සේ බඩගිනි හැදෙනවා. ඊට පස්සේ ඒකට කන්න ඕනි, නාවන්න ඕනි. ඔය සේරම ටිකත් කරගෙන ඉන්නවා. මොකෙන්ද ඉන්නේ? සතුටින් ඉන්නවා. ඒක තමයි කියන්නේ. ඔය කෑලි 32 32කුත් උස්සගෙන සතුටින් ඉන්න පුළුවන් දැන්. ඔයින්. නවත් පින්ගතුනි ඔබ දැන් මේ පෑ භාගයට කලින් දෙවි කෙනෙක් වෙලා නැහැ හිටියේ. ඉඳලා එකපාරට චුත වෙලා දැන් මනුස්සය වෙලා නම් දැන් ඔය ඉන්නේ ඔය වයසෙන්. පින්ගතුනි ඔබ මෙතන කෑග ගහනවා. ඇයි ඒ? මේකට ready වෙන්න බෑ. දැන් මේක පුරුදු නෑ දැන්. මේ මොකද්ද මේ අමුතු ක්‍රමයක්? මේ මොකද්ද මේ කොණ්ඩයක්? මේ මොනවද මේ? මේකට දාඩි දානවා. හරි තද ගතියක් දැනෙනවානේ. ඉස්සර හරි සහැල්ලුවට හිටියනේ. මේ මොකද්ද මේ? හරි බරයිනේ මේක. ඇවිදින්නත් ඕන. ඔන්නඔහම තේරෙන්න ගන්නවා. හැබැයි ටික දවසක් ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒකයි කියන්නේ ඕක උලාකක සතුටින් ඉන්නවා. දැන් මෙහෙමයි. පෙරේතය වෙන එක ලොකු ප්‍රශ්නයක් නෑ. දැන් මෙහෙම හිටියට දැන් ඔය හිතුණාට අම්මෝ අපි කොහොමද අසූචි ගන්නෙ අම්මෝ ඒ මොනවද ඒ අපි කොහොමද ඒව තුවාල කන්නේ ඒවන් අපිට කවදාත් කරන්න බෑ කවදාවත් කරන්න බෑ අපි කන්නේ බත් කියලා ඔය කියනවනේ ඔය කිව්වට ඔය කීරි වෙලා අපි උදේට පෙරේතේ වුණාට පස්සේ මොකද වෙන්නේ තරංගෙට කනවා අර ගුරුහාමුදුරු නිතර කියන්නේ මේක මගේ කීරි වෙලා උඩට නැගලා කෑ ගහනවා කියලා ඉතින් ඒකයි විදිහ. ඒ තෙන්ට නැඹුරු වෙලා ඉන්නවා ඊට පස්සේ. දැන් ඔන්න ඔබ හොඳටම තේරුම් ගන්න ඕන පිංගතුනි. ඔය ද්වේෂය කියන එක ඕක පිංගතුනි తాවකාලික తత్వයක්. ඒක කෙලේශයක් නෙමෙයි කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඒක බොහොම දරුණු කෙලේශයක්. මොකද ওই වෙලාවට පිංගතුනි කෙලින්ම හිත ඉක්මවා යනවා. ඉක්මවා ගියාට පස්සේ මොනවද කරන්න කියලා තේරුමක් බේරුවන්නේ නැහැ. සමහර වෙලාවට මිනිස්සෙක් වුණා මරලා දාන්න පුළුවන්. ඒ తත්වයටපත් වෙන්න පුළුවන්. නමුත් පිංගතුනි දැන් ඔබට සමහරලාවට ඔය දැන් සමහර ඔය වැදි වැද්දෝ කියලා අපි කියන්නේ දාමනම් දැන් ඒගොල්ලෝ නැතුව ඇති. දැන් අඩුයි ඉන්නවා මහියංගනේ පැත්තේ ඉන්නේ වැඩි මිනිස්සු. ඒ මිනිස්සු ජීවත් වෙන විදිහක් තියෙනව නේද? ඒ මිනිස්සු ජීවත් වෙන ස්ටයිල් එකක් තියෙන්නේ. දැන් ඔබට එක පාරටම ඒ ගෙදර ගිහිල්ලා ඉන්න කිව්වොත් එහෙම. මොකද වෙන්නේ? අනේ කොහොම ඉන්නද මේ හරි කරදරයිනේ මේ වැඩේ කියලා කියන. නමුත් එක දවසක් ගියාට පස්සේ මොකෝ වෙයි? ඔබ හුරු වෙලා බින්දුතුනේ ඊට පස්සේ ඔබට මේට එන්න බැරි වෙනවා. එච්චර හුරු වෙනවා. හිත මොකද? හිත හැමතිස්සෙම ફોકસ කරන කාරණාවක් තියෙනවා. ඒ තමයි ওই සත්‍ය ආසමුදේ. මොකද්ද? සත්‍ය ආසමුදේ මොකද්ද? අයිස්ක්‍රීම්ද? එහෙනම් ආස්වාද. සත්‍යයා කියන தත්වෙට හිතපත් වෙනවා නම්, ඒ කියන්නේ සත්‍යයා කියලා හිතට හැඟෙනවා නම්, ආන්ගේ හැඟුණට පස්සේ වෙනුතුනේ ඒ සත්‍ය හැමතිස්සෙම ફોકસ කරන කාරණාවක් තියෙනවා. එයාට අවශ්‍ය කාරණාවක් තියෙනවා. ඒ තමයි ආස්වාද කියලා කියන්නේ සතුට කියලා කියන්නේ. ඔය සත්ව ස්වභාවය තියෙනවා නම් සත්ව ස්වභාවයට සතුට නැතුව ජීවත් වෙන්න බැරි තරම් පිටුනේ. කොහොම හරි සතුට නැත්තම් ඒ සත්වයාට නිදහස කියන එක ඕනි හැමතිස්සෙම. ඕක හැමතිස්සෙම ඕනි. ඕක පස්සේ යනවා. ඒක පස්සේ යනකොට කොහෙන් හරි බාධා આવොත් එහෙම පිටුනේ පුළුවන් තරම් ඉක්මට ඒ බාධාව බාධකයක් නෙමෙයි කරගෙන ආයෙ සැරයක් අර තත්ත්වයටපත් වෙන. ඔන්න ඔහමකට තමයි ද්වේෂය කියලා කියන්නේ. දැන් ඔබ මොකෙන්ද? මේ ඔමෙල මොකෙන්ද ඉන්නේ? රාගෙන්ද, ද්වේෂෙන්ද, මොහෙන්ද මොකෙන්ද ඉන්නේ? ඔක්කොගෙන්මද? මේ වෙලාවේ ඉන්නේ ගොඩක් වෙලාවට ද්වේෂේනුයි, මේ රාගේනුයි, මොහේනුයි. ඕකෙන් තමයි ඉන්නේ. දැන් හිතන්නකෝ දැන් ඔය දැන් මෙහෙමයි. ඔය ඕන දෙයක් එහෙමයි අපි කිව්වා. දැන් ඔබ ටිකක් වයසට යනවනේ. නේද? නෝන පළවෙනි දවසේ දකින්න කෙස් ගහක් ඉදලා තියෙනවා. පළවෙනි දවසේ කෙස් ගහක් ඉදලා දිනව දැක්කට පස්සේ කොහොමද ඒක දැනෙච්ච විදිහ? ඒක ටිකක් තදින් දැනුණා. ඊට පස්සේ ඉතින් 1 2 වුණා, 2 4 වුණා, 4 8 වුණා. දැන් මොකද වෙලාදී? දැන් ගානක් නැහැ. දැන් බින්දුනි කෙස් ගස් ඉදුණට කමන්නේ. ඒ ඉදිච්ච එකෙන් පොඩ්ඩක් පීරලා ඒක ලස්සන තියාගන්න. ඒකයි විදිහ. දැන් පළවෙනි දවසේ දතක් හැලුණා. මතක් කරලා බලන්න මොන තරම් ගින්දරක් ආවද කියලා ඔබගේ හිතට. මුලින්ම දතක් හැලිච්ච දවස මතක් කරලා බලන්න. හැබැයි ටික දවසක් ගියාට පස්සේ ඊට පස්සේ ගානක් නැහැ. දත් සෙට් එක නැතුව ඉන්නවා. ඒකයි විදිහ. නමුත් පින්වතුනි මේ කතා කරන්නේ ඒකෙන් නිවනටපත් වුණා කියලා එහෙම නෙමෙයි. ඒජස් වුණා කියලා කියන්නේ නිවනටපත් වුණා එහෙම නෙමෙයි. ඒක සම්පූර්ණයෙන් මේ ලෝකෙට අදාළ ධර්මතාවය. මේ ලෝකෙට අදාළ කොටසක් ඔය තියෙන්නේ. නමුත් අපි මේ ජස් වෙනවා කියලා කියන්නේ සම්පූර්ණ ඊට වඩා සම්පූර්ණ වෙනස් ක්‍රමවේදයක්. මොකද්ද මේ අපි ජස් වෙනවා කියලා කියන්නේ? ඈ රහතන් වහන්සේගේ ස්වභාවයටපත් වෙන එක. දැන් මතකද දන්නේ අපි ගිය සතියේ දේශනාවේ කතා කරා ජීවිතය ගැන. මතකද? සම්බන්ද වෙච්ච පිරිස වල මතක ඇති, අනිත් මිරිස මතක නැතුව ඇති. අපි කතා කරා මේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා. මට මතකයි දේශනාවේ අන්තිම කොටස තමයි ඒ කොටස අපිට කතා කරන්න පුළුවන් උනේ. මේ ජීවිතය කියන සංසිද්ධිය ගත්තාම අපි පුළුවන් තරම් බෙන්ගුතුනේ මේ ජීවිතය හොඳට තේරුම් ගන්න ඕනේ. ජීවිතය කියන එක තේරුම් ගන්න ජීවිතය කියන එක අතහැරිලා යනවා. මොකද්ද වෙන්නේ? ජීවිතය කියන එක හොඳට තේරුම් ගන්න ජීවිතය අතහැරිලා යනවා. ඒ කියන්නේ අර දැන් තවත් මිනිස්සුන්ගේ ජීවිතය අතහැරිච්චා ඉන්නව නේද? මට මේ ජීවිතේ එපා වෙලා තියෙන කියලා. ජීවිතේ එපා වෙලා තියෙන කියලා අඬන මිනිස්සුත් ඉන්නව නේද? මොකද ඒගොල්ලෝ කරන්නේ? ඒගොල්ලෝ කරන්නේ සීවිදි විනාශ ගන්න වහබනෝ මොනවා හරි තමයි ඒගොල්ලෝ කරන්නේ. නමුත් පිටින් ඔබගේ ජීවිතය කියන එක කලකිරෙන්න ඕනේ. ඔබට ජීවිතය කියන එක එපා වෙන්න ඕනේ. ඔබට දැන් ජීවිතේ එපා වෙලා තින්නේ. ද? ඒක පේනවා. ජීවිතේ එපා වෙලා තින්නේ. ජීවිතේ එපා වෙලා වගේ ඉන්න එපා. ජීවිතේ කලකිරුණා වගේ. මොකද ජීවිතේ එපා වුණා වගේ හිටියොත් එහෙම වෙගදුනේ ඔබගේ ඔබට ඔබගේ හිත හරි පීඩාවෙන් තියෙන්නේ. හැබැයි ජීවිතේ කලකිරුණාට පස්සේ මොකද වෙන්නේ? ජීවිතේ එපා වුණාට පස්සේ හිත පීඩයි. ජීවිතේ කලකිරුණාම හිත නිදහස් වෙනවා. ජීවිතේ කලකිරෙන්න හිත නිදහස් වෙනවා. හැබැයි කලකිරෙන්න කලින් ජීවිතය කියන්නේ මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න ඕනේ. ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න ඕනේ. අපි එදා කතා කරා මේක ගැන. මතකද ඔබට? මොකද්ද ජීවිතය කියන්නේ? දැන් මතක නැතුව ඇති තින් නේද? අර ටයිම් ටේබල් එකක හිම දාගෙන එහෙම ඉති භාවනා කරන වෙදිර නේද? ඒක තමයි. දැන් මේ ළඟදී පොඩි ඉන්ටර්විව් එකක් තිබුණා. ඒකට සම්බන්ධ වුණා. ඔය ඊළඟට අනගාരികා වැඩසටහනට එන්න ඉන්න මහත්මියක් ඕස්ට්‍රේලියාව. එදේ මහත්මියලට පුංචි පොරොන්දුවක් අපිට වෙලා තිබුණා. මේ අහන් ඉන්නවා දන්නේ නැහැ. පුංචි පොරොන්දුවක් වෙලා තිබුණා මේ භාවනා කරනවා කියලා. ඒ කියන්නේ ටයිම් ටේබල් එකක් හදාගෙන හැමදාම පොඩි වෙලාවක් අරගෙන ආර්ය මෛත්‍රියයි ඔය කියන භාවනාවක් කරනවා කියලා පොරොන්දු වුණා. කවුද? ඒ ටීම් එකේ ඔක්කොම පොරොන්දු වුණා. දැන් පොරොන්දු වෙලා කරගෙන යනවා කියලා තමයි අපි දන්නේ. අපි හිතන් හිටියෙත් එහෙමයි. දැන් ඒ ටීම් එකේ ඉඳපු කෙනෙක් තමයි ඔය ආවේ ඉන්ටර්විව් එකට. අපි එකපාරට හරස් ප්‍රශ්නයක් ඇහුවා. ඒක යහනවා මේ දැන් භාවනා හැම කරනවද කියලා. භාවනා හැම කරනවද කිව්ව ගමන් මනුස්සයනේ ඒ වෙලාවේ මතක් වුණා වැඩි. මොකද දැන් ඉන්ටර්විව් එකට නේ ඇවිල්ලා ඉන්නේ. දැන් භාවනා කරන්නේ නැහැ කියලා කියන්නත් බෑ. දැන් කරනවා කියලා කියා ගන්නත් බෑ. මොකද හාමුදුරු කෙනෙන්නේ. දැන් බොරුවක් කියන්නත් බෑනේ. ඒ නිසා කරනවාද කියලා හෙවට පස්සේ ඉව හාමුදුරනේ මේ සමා වෙන්න ඕනේ. ඔබ වහන්සේලා කීවට එහෙම ඇත්තරම කරගන්න බැරි වුණා කියලා. දැන් ඔබත් එහෙමද දන්නේ නැහැ. දැන් මෙතෙන්දි නම් ඉන්නවා වාඩි වෙලා හරි ලස්සනට නේද? නමුත් ඔය ගෙදර ගිහිල්ල ඉවර වෙලා කරනවද කියලා අපි දන්නේ නැහැ. කරන්න නැත්තම් පින්තුනි අපි නැවත මතක් කරනවා කරන්න කියලා. කරන්න නැත්තම් අනිවාර්යයෙන් කරන්න කියන දේවල් නැවත නැවත මතක් කර ගැනීම නැත්තම් දවසින් දවස මේ නිවන කියන එක දුෂ්කර වෙන්නේ හැම පුළුවෝ. හරි. එතකොට අපි මතක් කළේ මේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියලා. මතකද ජීවිතය කියන්නේ මොකද්ද කියලා? කෝ මතක නේද? කිසිම වැදගම්මකට නැති දේවල් වලට කෝ කිසිම වැදගම්මකට නැති දේවල් වලට විත තියේ යන වැඩපිළිවෙලට තමයි ජීවිතය කියලා කියන්නේ. ඒ කියන්නේ කිසිම වැඩක් නැති දේවල් ටික. හරි වටිනවා කියලා හිතාගෙන, හරි සාරයි කියලා හිතාගෙන ආන් ඒවා එක්ක ජීවත් වෙවි යන ක්‍රමවේදයක්. කියන්නේ ඒවා මත ඉන්න ක්‍රමවේදයක් ජීවිත කියලා කියන්නේ. ඔය ජීවිතය කියන එක පින්වතුනි පොඩ්ඩක් අපි කල්පනා කරලා බලුවොත් අපි හිතමුකෝ ඔබ යම් දවසක මේ ලෝකෙට ආවා කියලා. ඔය ලෝකෙට ආපු දවසේ මුලින්ම විත ගහගත්තේ කොහෙටද? ඒ කියන්නේ මුලින්ම අල්ලගත්තේ කොයි ටිකද? මේ ලෝකෙට ආපු දවසක් තියෙනවා නම් කවදා හරි ඒ දවසේ මුලින්ම අල්ලගත්තේ මොකද්ද? මොකද්ද මුලින්ම අල්ලගන්නේ ඇත්තේ? අපි මුල හොයන්නේ මේ යන්න එපා ඈ. මුලින්ම අල්ලගත්තේ මොකක් කියලාද ඔබ හිතන්නේ? ඈ? මොන පින්ඩේද මුලින් අල්ලගත්තා කියලා හිතන්නේ? අනේ මේ මයි කතා කරන්නේ නැහැ නේ කවුරු? අම්මා? නෑ. අම්මා වල්ලගෙනින් අල්ලගත්ත කොටසක් තියෙනවා. කාවද අල්ලගත්තේ? මේ මම කියලා එකක් අල්ලගත්ත මුලින්ම. ආන් එතන තමයි මුලින්ම විත ගහගත්තේ. නේද? එතෙන්ට තමයි මුලින්ම අල්ලගත්තේ. එතන අල්ලගත්තට පස්සේ එතනින් පස්සේ මොකද උනේ? එතනින් පස්සේ එතනින් එහා දේවල් අල්ල ගන්න වැඩ පිළිවෙලක නිරත වෙන්න පටන් ගත්තා. ඒ මොකටද දේව කරන්න ගත්තේ? ඒ මොකටද? මුලින්ම මම කියන තැන තියාගත්ත හරියන මේ විගඳුනේ කූඩැල්ල වගේ. කූඩැල්ල තව තැනක් අල්ල ගන්න කලින්
කොහේ වාඩි වෙලා ඉන්නවද? එයා එක තැනක වාඩි වෙලා ඉන්නේ හැමතිස්සෙම. එතන ඉඳලා තමයි අර ඔළුව එහෙට මෙහෙට දික් කර කර තව තැනක් අල්ල ගන්න හදන්නේ. මුලින්ම පිහිටලා ඉන්න තැනක් තියෙන්න ඕනේ. සරලව කිව්වොත් එහෙම මුලින්ම කාර් එකක් තියෙන්න ඕනේ. පස්සේ තමයි හොයන්නේ ඒක පාක් කරන්න පාකින් ස්ලොට් එක. මුලින්ම තියෙන්න ඕනේ කාර් එක. කාර් එකක් නැත්තම් එතනින් එහාට පාකින් ස්ලොට් හොයන ක්‍රමවේදයක් එහෙම එකක් නැහැ. මුලින්ම තියෙන්න ඕන දේ තමයි පිහිටලා ඉන්න තැනක් තියෙන්න ඕනේ. දැන් මට කියන්නකෝ ඔතන ඉන්න ඔබ කියන කෙනා පිහිටලා ඉන්නේ කොහෙද? දැන් පොඩ්ඩක් කල්පනා කරලා මේකට උත්තර දෙන්න. දැන් ඔතන ඉන්නේ කවුද ඔය? දැන් ඔබ ඉන්නවනේ. ඔබ පළමු කොටම පිහිටලා ඉන්න තැනක් නැද්ද ඔබට? මොකද්ද? ඔය කූඩුව. ඔය තියෙන කූඩුව. මතකද බුදු පියාණන් වහන්සේ ගැන දේශනා කළා තියෙන. ඔය තියෙන කූඩුව. මොකද්ද කූඩුව? ඔන්න ඔය කූඩුව. ඔන්න ඔය කූඩුව මත පිහිටලා තමයි පිංගුතුනි එතනින් එහාට දේවල් ටික ඔය කරන්න ගන්නෙ. දැන් ඔබට සමාලයට මෙහෙම හිතිර නැද්ද? දැන් එක්තරා අත්දැකීමක් ගැන මිනිසෙක් කතා කරපු වෙලාවකද කීවා. ඒ කෙනාට යම් රෝගයක් හැදිලා වෛද්‍යවරු කියලා තිනවා කෝමා කියන තත්වයට පත් වෙන්න පුළුවන් කියලා. ඒකෙම තියෙනනේ කෝමා. අන්නේ කෝමා කියන තත්වයට යන්න පුළුවන් කියලා ඒ කෙනාට වෛද්‍යවරයෙක් කියලා තියෙනවා. මේක කිව්වට පස්සේ මේ මිනිස්සුන්ට දෙලෝ රත් වෙලා ගිහිල්ලා තියෙනවා. මොකද කෝමා කියන තත්ත්වයට ගියාට පස්සේ මොකද වෙන්නේ? මා නැති වෙනවද? ඈ කෝමා වුණා මා නැති වෙනවද? නෑ නෑ නෑ. මා ඉන්නවා. කොහේ හිර වෙලාද? අන්න හරි. කොහේ ඇතුළේ හිර වෙලාද? මෙන්න මේ කූඩුව ඇතුළේ මා හිර වෙනවා. කෝමා තත්ත්වයට ආවට පස්සේ. ඒතර අනිත් අය කාවද හොයන්නේ? කෝ එයා කියලා හොයනවා. තට්ටු කර කර හොයනවා. වතුර පොවපෝ හොයනවා. මොන හරි නලා ටිකක් ගහලා බල්ලා හොයනවා. එයාගේ අවයව, ඉන්ද්‍රිය, මොලේ චෙක් කර කර හොයනවා. මොකද්ද හොයන්නේ? අල් එලි ඉන්නේ කවද හොයන්නේ? කෝ එයා කියලා හොයනවා. එයා කොහෙද ඉන්නේ? එයා ඇතුලේ ඉන්නවා. එකතුනේ ඕක මහා දුක්ඛිත තත්වයක්. සාමාන්‍යයෙන් මාත්‍රයක් හරි දහමක් වැටහිලා නැති කෙනෙකුට ඕක දරන්න පුළුවන් තත්වයක් නෙමෙයි පිංගුතු. කෝමා තත්වයේ කියලා කියන්නේ බොහෝම භයානක තත්වයක්. කිසි කෙනෙකුට හිතන්නවත් එපා. සමහරට ඔබ ඉස්සර ඒවත් ප්‍රාර්ථනා කරන්නේ නැති සමහරට මිනිස්සුත් එක්ක කේන්ති ගියාට පස්සේ කෝමාවෙන් කියලා. මොකද බින්දුවේ ඒක මහා පුදුම භයානක තත්වයක්. කාටද? සත්වයාට පුදුම භයානක තත්වයක්. මොකද බින්දුතුනි ඇතුලේ ජීවත් වෙනවා. කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. කිසිම දෙයක් පේන්නේ නැහැ. සමහරට පේනවා ඇහෙනවත් ඇති. නමුත් දක්වන කිසිම ප්‍රතිචාරයක් එළියට එන්නේ නැහැ. කතා කරාට ඇහෙන්නේ නැහැ. ඇස් හැරීට ඇරෙන්නේ නැහැ. අතපය ඉස්සුවට අතපය ඉස්සෙන්නේ නැහැ. මුකුත් දෙන්නේ නැහැ. හැබැයි ඉන්නවා. දැන් ඔබ පොඩ්ඩක් මේ ගැන ඉමේජින් කරලා බලන්න. පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්න මේ තත්ත්වයෙන්. ඔබට ඒ වගේ තත්ත්වයක් ආවොත් ඔබ මොකද කරන්නේ? ඈ? පිංගුතුනි කිසිම පිළිසරණක් නැහැ. ඒ කියන්නේ හිතට පිංගුතුනි දුක් වේදනා මෙච්චරයි කියලා කියන්න බෑ එන දේවල්. ඒ නිසා සමහර ලාවට ඒ කෝමා තත්ත්වයේ ඉන්න එකේ ඇස් වලින් කඳුළු එනවා. මේක ගැන පුංචියර සම්බන්ධතාවයක් එලියත් එක වෙනවා ඇති. මේක ගැන වෛද්‍යවරයෙකුට හොඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ඇති පිටු. නමුත් අපි දන්න කොටසක් තියෙනවා. මැරිලා නෙමෙයි ඉන්නේ. ඇතුලේ ජීවත් වෙනවා. ඒ එන දුක්ගින්දර දරාගන්න බැරි කමට අර ඇස් වලින් කඳුළු වෙනවා සමහර ලාවට. ඇයි පිටුනි කතා කරන්න ඕනි. නමුත් කතා කරගන්න බෑ. හිනා වෙන්න ඕනි, හිනා වෙන්න බෑ. මේ අනිත් අය බලන්න ඕනි. බලා ගන්න විදිහ නැහැ. ඊටත් තපම් පින්තුරි කියන එක ඇහෙනවා නම් විතරක්. දැන් තමන්ගේ ඥාති පිරිස ඇවිල්ලා එක එක දේවල් කියනවා. කියන එක ඇහෙනවා. ප්‍රතිචාර දක්වන්න බැහැ. නිකන් හිතන්නකෝ. මේ අත්දැකීමක් නැහැ ඔබ කාටවත්. නමුත් පින්තුරි ඒක මහා පුදුම භයානක තත්වයක් සත්වේකට. ඔබ දරන්න පුළුවන් තත්වයක් නෙමෙයි පින්තුරි. මැරෙන්නෙත් නැහැ. ඒක වැඩි. මොකද මැරෙන්න නම් පින්තුරි ඔබට බෙල්ල මිරික් ගන්න පුළුවන්නේ. කෝමා තත්ත්වයට ආවට පස්සේ බෙල්ල මිරික් ගන්න පුළුවන්. ඒත් බෑ. වහ බොන්න පුළුවන්නේ. ඒත් බෑ. වැඩිපුර බෙහෙත් ටිකක් බීලා මැරෙන්න හරි පුළුවන්. ඒත් බෑ මුකුත් කරන්න බෑ පින්තුරි. දේවල් මතක් කර කර මතක් කර කර දුක් විඳින විදිහ ඉන්න විතරයි පුළුවන්. කිසිම දෙයක් එතනින් එහාට කරන්න බෑ. බොහෝම දුක්ඛිත තත්වයක්. හරියට පින්තුරි අපායක් වගේ සරලව කිව්වොත්. අපාය කියලා කියන්නේ තොන්න වගේ තැන. අපාය කියලා කියන්නේ පිටු ලේසි පහසු තැනක් එහෙම නෙමෙයි. අපායේ තියෙන භයානකම දේ ඔන්න ඕක. මොකක්ද? දුක්ගින්දර ආවට ඒවෙන් නිදහස් වෙන්න උවමනාව තිබ්බත් කිසිම ක්‍රමයක් නැහැ ඒක කරන්න. ඕක තමයි තියෙන භයානකම තත්ත්වේ මම දකින විදියට. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම නිර්සත්වේ. නිර්සත්වේ කියලා කියන්නේ පිංගතුනේ එතන ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. නිර්සත්වයා කැමති මැරෙනවා නම් මොකෝ වෙන්නේ? මැරෙන්නේ නැහැ. ඒ තරම් පිංගතුනේ දුකක් තවත් නැහැ. ඒ කියන්නේ මේ කියන්නේ මානසික දුක ගැන. කායික දුක නෙමෙයි. කායික දුක කියන්නේ එකක්. මේ කායික දුක අනන්ත අප්‍රමාණ වෙනවා. මේ කායික දුක අනන්ත අප්‍රමාණ වෙනකොට හිතනවා මැරුණා නම් හොඳයි නේ කියලා. ඉතින් මරනවා සමහරලාට ඇහිලා. කවුද? නිරිපල්ලෝ ඇහිලා මරලා දානවා. පණ පිටින් කෑලි කෑලි වලට කපලා දානවා. ඒත් පින්තුනි මැරෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ මනුස්ස ලෝකෙින් දැද්දිම විඳින්න පුළුවන් තත්වයක් ওই තත්ත්වේ. මැරෙන්නවත් විදිහක් නැහැ පින්තුනි. දැන් තිරිසන් සත්තු කියලා කියන්නේත් ඒ වගේ. තිරච්ඡාන යෝනිය. මේ තිරිසන් යෝනිය කියලා කියන්නේත් ඒ වගේ එකක්. දැන් ඔබ දැකලා තියෝ පාරේ ඉන්න බල්ලු. කුණු වෙලා ඉන්නවා. මහා කුෂ්ඨ රෝග හැදිලා, ගෙඩි හැදිලා, කන්නත් බෑ, බොන්නත් බෑ ඉන්නවා. ඒකට පින්වතුනි මැරෙන්න බෑනේ. පින්වතුනි ඒකට සංඥාවක් පහළ වෙන්නේ නැහැ කන්දකින් පල්ලෙහාට පණින්න ගිහිල්ලා. පැන්නා නම් ඉවරනේ. නේද? එහෙම සංඥාවක් එන්නේ නැහැ. වහ ටිකක් කන සංඥාවක් එන්නේ නැහැ. එයාට තේරෙන්නේ නැහැ ඒක කරන්න. ඇයි ඒ තේරෙන්නේ නැත්තේ? කර්ම විපාකයෙන් පින්වතුනි එහෙම හිත පහළ කරන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම සිතුවිලි එන්නේ නැහැ. ඒවා කරන්න තේරෙන්නේ නැහැ ඒ නිසා. ඒ නිසා මොකද වෙන්නේ? අවුරුදු ලක්ෂයක් හරි මොකෝ කරන්නේ? එහෙමම ඉන්නවා. ඒක පින්වතුනි ඒක ඇත්තරම කායික දුකට වඩා මහා දැවැන්ත මානසික දුක. ඒක සාමාන්‍යයෙන් ඒක දරන්න බෑ පින්වතුනි. සාමාන්‍ය මනුස්ස හිතකට ඒ වගේ තත්වයක් ආවොත් එහෙම කෙලින්ම සීයේ නැතුව වැටෙනවා. ඒක දරාගෙන ඉන්න බෑ ඒ දුක්කඳ. මම මේ කියන්නේ මානසික දුක ගැන. නමුත් පින්වතුනි සතර අපායක සත්වයක් කියලා කියන්නේ මානසික දුක දැනුණාට ඒගොල්ලන්ට සීයේ නැති වෙන්නේ නැහැ. සීයේ නැති වෙන්නේ නැහැ, කලන්ත දාන්නෙත් නැහැ. මැරෙන්න ක්‍රමවේදයක් පහළ වෙන්නෙත් නැහැ. හිතලා බලන්න කොහොමද කියලා. දැන් පෙරේත යෝනියකට ඉපදුනොත් එහෙම. දැන් පෙරේත යෝනිය ඉපදලා ඉන්න පෙරේත සත්වයක් කියලා කියන්නේ. පින්වතුනි අවුරුදු ලක්ෂ කෝටි ගණන් ආයුෂ තියෙනවා. වැඩේ කියලා කියන්නේ මේ පෙරේතයට බෙල්ල මිරිකගෙන මැරෙන්න බෑ. බෙල්ල මිරිකුවට මැරෙන්නේ නැහැ. දැන් නොකා ඉදලා මැරෙන්න පුළුවන්ද? ඒත් බෑ. නොකා ඉදලා මැරෙන්නත් බෑ, බෙල්ල මිරිකගෙන මැරෙන්නත් බෑ. කිසිම දෙයක් කරන්න බෑ කොච්චර මැරෙන්න ඕන වුණත්. අන්න එහෙම තත්වයකටපත් වෙනවා. දැන් ඔය කියන තත්වය කියලා කියන්නේ වින්ගතුනේ සුගතිය නෙමේ දුගතිය දින මහා දුක්ඛිත මානසිකත්වයක් ඔය. ඔය මානසිකත්වයේ වින්ගතුනේ ඒගොල්ලන් එළියට කියා ගන්නත් බෑ. ඕක එළියට කියා ගන්න බෑ. දැන් බල්ලෙක්ගේ තියෙන මානසික දුක් වේදනාව එකට එළියට කියා ගන්න ක්‍රමයක් නැහැ. මහා පුදුම ගින්දරකටපත් වෙලා ඉන්නවා. දැන් මේ කෝමා කියලා කියන්නේ තොන්න වගේ තත්ත්වයක්. ওই තත්ත්වයටපත් වුණාට පස්සේ පින්තුනි කිසිම දෙයක් කර කියා ගන්න දෙයක් නැහැ. මතකත් එක්ක අඳුරු ලෝකෙක ජීවත් වෙනවා. හරියට ලෝකාන්තරික නිරයට ගියා වගේ. මොකද කිසිම දෙයක් පේන්නේත් නැහැ. ඇස් දෙක පේන්නේ නැහැ. හැබැයි මැරිලත් නැහැ. නිකන් ඔබ මේ කියන ඒවා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පිටින්. මහා අඳුරක කතා කරන්න කවුරුත් නැහැ. කියන එක ඇහෙන්න කවුරුත් ඇත්තෙත් නැහැ. නමුත් බොහෝ පිරිසක් ඇසුරු කරන්න ඌමනාව හිතේ තියෙනවා. කියනේ අහන්න ඌමනාවක් තියෙනවා. දේවල් බලන්න ඌමනාවක් තියෙනවා. මේ ලෝකෙට මොකද වෙන්නේ කියලා බලන්න හරි ආසයි. S2 අරිනවා, S2 ඇරෙන්නේ. සමහරට පුතා ඇවිල්ලා කතා කරනවා, පුතාව අල්ලන්න හදනවා. අත ඉස්සෙන්නේ නැහැ. අර අඳුරු ගුහාව ඇතුලේ තනි පංගලෙම ජීවත් වෙනවා. ශරීරේ මැරෙන්නෙත් නැහැ. මොකද එළියෙන් කැම බීම දෙන නිසා. ශරීර මැරෙන්නෙත් නෑ. සමහරලාට මිනිස්සුන්ට මැරෙන්න ඕන නමුත් ඥාති විසින් මරන්නේ නෑ. එක එක දේවල් දීලා තියාගෙන ඉන්නවා. ඒ සහ මහා දුක්ඛිත තත්වයක් පිටුනේ ඔය කියන කෝමා කියන තත්ත්වය. ඉතින් මම මේක මතක් කළේ මොකුත් නිසා නෙමෙයි. ඉතින් ඔන්න ඔය කියන තත්වයට පත් වෙනෝ කියලා මේ කෙනාට වෛද්‍යවරයෙක් කිව්වට පස්සේ ඒ වෙලාවේ තමයි මේ මිනිහගේ ඇස් ඇරිලා තියෙන්නේ. එච්චරද කාලයක් බොහොම රැඩිකල් ජීවිතයක් ගත කරලා තියෙන්නේ. මේ තරුණ කෙනෙක් සාමාන්‍ය කෙලිදොලෙන් බොහොම ඉතින් ওই කිසිම දෙයක් ගණන් ගානකටවත් ගන්නෙ නැතුව සියලු ආගම් ප්‍රතික්ෂේප කළා. මට එහෙම ආගමක් ඕනේ නැහැ. ඕ ඔක්කොම බොරු කතා කියලා. අර විවිධ වාද තියෙන පිංගුතුනි ලෝකේ. ආන්ගේ වාද කරන පිරිසගේ පොත්පත් කියවලා ඒව ඔළුවේ දරාගෙන කිසිම ආගමක් සම්බන්ධ කරගන්න නැතුව අර කාලවිලා ජීවත් වෙන ක්‍රමයක තමයි මේ මිනිස්සු ඉඳලා තියෙන්නේ. නමුත් පෙඟුතුනේ වෛද්‍යවරයෙක් අර කතාව කිව්වට පස්සේ ඒ වෙලාවේ තමයි මිනිස්සුගේ ඇස් ඇරිලා තියෙන්නේ. ඊට පස්සේ මේක හසේ හිර වෙනවනේ. ඊට පස්සේ මම මොකද කරන්න කියලා. අන්න ඒ වෙලාවේ තමයි උඩබිම පෙවුනේ. දැන් මොකද්ද මේ දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ කියලා. දැන් කෝ මේකට උත්තර කියලා. දැන් සමහරලාට පෙඟුතුනේ ඔබත් මේ දහමක් ඇතුළු නිසරු කරන්න ඕනනේ කියලා ඔබගෙත් ඇස් ඇරෙන්නේ නැති සමහරට ඔයගෙ දේ මතක් කළාට පස්සේ වෙන්නේ නැති. සමාල්ලාට මේ දහම් දේශනාව තුලදී මේ මිනිස්සු වෙලා ඉපදිලා හරි වැරද්ද තේරුම් ගන්නට බැරුව වැරද්ද හරි කියලා හිතාගෙන හරි එක වැරද්ද කියලා හිතාගෙන ඉවරලා දේවල් කරලා ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට විවිධාකාර උප්පත්ති සැකසීලා එන ක්‍රමවේදයක් හේතු සාධක සහිත ඔප්පු කරලා පෙන්නපු දේශනාව ඔබ අහලා ඇති. ඒ අර ගතියට අනුව උප්පත්ති සැකසෙන ආදි වශයෙන් අන්නේ දේශනාව ඇහුවට පස්සේ බින්දුතුනි ඔබට පොඩ්ඩක් ඒ වෙලාවට තරු වීසි වෙන්නේ නැති. මේ මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. ඔය තත්ත්වෙට මාව පත් වුණොත් එහෙනම් මම මොකද එතනින් එහාට කරන්නේ කියලා පුදුම විදිහට බයක් ඔබේ හිතේ හටගන්නේ නැති. ආන්ගේ දව ඔබ තීරණය කරන්නේ නැති මේක නම් හරියන වැඩක් නෙමේ. වහාම මේකට ප්‍රතික්‍රමයක් හොයාගන්න ඕනේ කියලා. ඉතින් ඒ මනුස්සයලත් එහෙම හිතුණා. මේ කියන තත්ත්වයකට ඇත්තටම පත් වුණොත් එහෙම දැන් මොකද්ද කරගන්නේ කියලා බින්දුතුනි ඔය කියන තත්ත්වයකට පත් වුණොත් ඕකට පිළිහිට වෙන්න පුළුවන් කාට විතරද? බුදුපියන් වහන්සේගේ දහමට විතරයි පිංගුතුනි ඔකට ප්‍රතික්‍රම දෙන්න පුළුවන්. මේ වෙන කිසිම දෙයකට ඔකට උත්තරයක් නැහැ කරන්නේ. මොකද ඔය එන මානසික දුක්ඛන්දරාවෙන් පිංගුතුනි නිදහස් වෙන්න කිසිම ක්‍රමයක් නැහැ. ඕකෙන් අතහැරලා මිදෙල යන කිසිම ක්‍රමවේදයක් නැහැ. දිගින් දිගටම දුකටපත් වෙවි ඉන්න ඇති නිකන් ඔබට පිංගුතුනි අත්දැකීම් ඇති. ඒ වගේ තත්ත්වවලටපත් වෙච්ච මිනිස්සු ගැන. ඒ වගේ තත්ත්වෙච්ච මිනිස්සේපත් වුණා කියලා කියන්නේ පිංගුතුනි ගන්ධබ්බේ කියලා ඉපදුනත් ඒත් හොඳයි. මොකද පිනක්වත් දෙන්න බෑ, ඒක අනුමෝදන් වෙන්නත් බෑ කියන එක ඇහෙන්නෙත් නෑ. පිටිතුර ඔය කියන தත්ත්වයටපත් වුණාට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි මේ ජීවිත කාලේ කරපු හැම දෙයක්ම මොනවා වෙලා ගන්නවද? ඔය ඔක්කොම පිටිතුනේ ඇදි ඇදි එන්න ගන්නවා. ඒවා මතක් වෙවි එන්න ගන්නවා. ජීවිතේ පිටිතුනේ හරි කතාවක් වගේ පේන්න ගන්නවා. ওই ජීවිතේ කතාවක් වගේ පේන්න ගත්තට පස්සේ මෙඟුතුනේ ඔයාලට දහමක් නැතුනොත් එහෙම ඒ මතක් වෙන කාරණාව හරියට විග්‍රහ කරගන්න බැරි වෙනව දහම නැතුනොත් ඔන්නතන දැන් ප්‍රශ්නේ එන්නේ. දැන් අපි සමාජලට තේරුම් අරන් හිටියා අන්තිම මොහොතේදී මේ චුතිසිත කියන එක පිරිසිදු කරගන්නවා කියලා ක්‍රමවේදය. ඇත්තම චුතිසිත පිරිසිදු කරගන්න ඕන තමයි. කොහොමද ඒක පිරිසිදු කරගන්න ඕනේ? ඒක ඒ වෙලාවට කරන්න පුළුවන් එකක් නෙමෙයි පිංගුතුනේ. චුතිසිත පිරිසිදු කරගන්න ඕන අනිවාර්යයෙන්ම. ඒක හරි. නමුත් ඒක පිරිසිදු කරගන්න ඕනේ ක්‍රමානුකූලව. චුතිසිත කියන එක එනකොට පින්වතුනි ඒ හිත එන වෙලාවේදී ඔබගේ හිතේ තියෙන්න ඕනි ඒ හිත උපදින්න යම් අරමුණකන්නේ. ඒ අරමුණ පිළිබඳ විග්‍රහ කරන හරි ෆිල්ටර් එකක් ওই වෙලාව හිතේ තියෙන්න ඕනි. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒ ෆිල්ටරකින් හරියට ඕක ෆිල්ටර් වෙනවා. ආන් ඒ වෙලාවේ බින්දුදී රාග දේශ මොහෝ ඒකට අනුව තමයි හටගන්නේ. එතකොට අයියෝ ප්‍රශ්නේ නිදහස් වෙන්නේ. දැන් මේක තව පොඩ්ඩක් කතා කළොත් එහෙම. දැන් ওই தത്വෙට මිනිස්සේ පත් වුණාට පස්සේ ඒ මිනිස්යාට බින්දුදී එයා ජීවිතේ කරපු කියපු හැම දෙයක්ම මොකද වෙන්නේ? එකින් එක ඇදී එන්න ගන්නවා. දැන් මේ අරමුණු වෙන එක නවත්තන්න පුළුවන්ද? පුළුවන්ද? බැ. ඇයි අරමුණ වෙන එක නවත්තන්න බැරි? මනංච පටිච්ච ධම්මේච උප්පච්චති මනෝවිඥාන. ඔන්නෝයි කියන தத்துவයේ පිඟුදින අධි ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේ මනසට විතරක් ගෝචර වෙන ධර්ම තියෙනවා. අරමුණු තියෙනවා. ආන්ගේ අරමුණු පිඟුතුනි නොකඩවා මොන වෙන්න ගන්නවද? ස්පර්ශ වෙවි හිත හදන්න ගන්නවා ඇතුළේ. ඒ කියන්නේ බෙගුදින මතකය කියන එක ඇදලා එනවා. මතකය කියන එක ඇදලා ආවට පස්සේ ආන්ගේ මතකය කියන එක එන එක නවත්තන්න බෑ. ඒකයි මේ කියන්න බෙගුදින ඔබ කිසිම දවසක මතකය එහෙම, ඒ කියන්නේ මේ මොකක් හරි මතක් වුණාට පස්සේ ඒක නිසා දුකක් එනවා, පීඩාවක් එනවා, රාගයක් එනවා. ඔය කියන දේවල් නිසා මේ මතකය කියන එක අයින් කරන්න උත්සාහ කරන්න එපා කිසි දවසක. මම මෝඩ වැඩක් ඕක කරනවා නම්. මතකය කියන එක කවදාකවත් එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. නාමගොත්තං නජීරති. මතකය කියන එක පිංගුදුනි කවදාකවත් අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක අයින් කරන්න උත්සාහ කරන්නත් එපා. මම මෝඩ වැඩක් ඔය. මොකද දන්නවද? ඔබ ඒක අයින් කරන්න උත්සාහ කරාට පස්සේ ඔබ ඒකත් එක්ක ෆයිට් කරන විදිහ ඉගෙන ගන්නෙ නෑ. ඔබ උත්සාහ කරන එක අමතක කරන්න. අමතක කරාට පස්සේ වෙන දේ තමයි ඒක යටපත් වෙනවා. ඔබට වෙනම එක එක ශිල්ප ක්‍රම තියෙනවා. ඔබට මේ ලෝකෙ මිනිස්සු හොයාගත්ත. ඒව කරාට පස්සේ අමතක වෙලා යටපත් වෙලා යනවා. හැබැයි මතක තියාගන්න ඔබ කිසි වෙලාවක බලාපොරොත්තු නොවිච්ච වෙලාවක මොන වෙන්න පුළුවන්ද? අර කායි එනවා. ඔබ බලාපොරොත්තු නොවුන වෙලාවක අර මතක එනවා ඇදිලා. ඒ වෙලාවට බින්දුතුනි ඔව් අන්ත අසරණ වෙනවා. ඇයි? ඒකට මොකද්ද කරන්න ඕනේ කියන එක ඉගෙන ගත්තේ නැහනේ. මාන්නක්කාරකමට මෝහේ තියෙන කමට මොකද කරන්නේ? ඒ මතකේ යට ගහනවා. යට ගහලා ඒක තියා ගන්නවා. ඒක ගුරුවරයෙක්ගෙන් හරි අහලා ඒකට ඒක ගැන කොහොමද හිතන්න ඕනේ කියලා ඒකට ඉගෙන ගන්නෑ. මේ බලන්න බින්දුතුනි ඒකයි මේ සත්වයාගේ විනාශය අවිද්‍යාව දුස්නා නිසාම කරනවා කියන එක හරියට හරි. මේ සත්‍යව සතර පායට යන ක්‍රමවේදයක් තියෙනවා නම් ඒක මේ හිතේ තියෙන අවිද්‍යාව තෘෂ්ණාව විසින්ම නිර්මාණය කර කර දෙනවා. මොකද හිතේම තියෙන අවිද්‍යාව තෘෂ්ණාව නිසා මොකද කරන්නේ? අර මතකේ දාන්නේ නැහැ එළියට. ඇයි? ඒක එළියට දැම්මොත් එහෙම මේ දැන් ඉන්න සත්‍යයට ලොකු ඒක එයාට ලොකු පහරක් වදින මේක එළියට දැම්මොත් එහෙම. දැන් මොකද කරන්නේ? දැක්ක දැන් තියෙන අවිද්‍යාව තෘෂ්ණාව නිසාම අරක යට ගහනවා. Taman කැමතිත් නැහැ මතක් වෙනවට. ඒක ඇත්ත. තමන් කැමතිද නේ? ඒ නිසා මොකද කරන්නේ? ඒක කොහොම හරි කරලා අමතක කරන්න හදනවා. හදලා අන්තිමට අමතක වෙනවා. හැබැයි අමතක වෙනවද? නෑ. කොයි වෙලාවක හරි මොකද වෙන්නේ? පිටුතුනේ. හේතුන් පටිච්ච සම්බෝත. හේතු ගැලපුණු ගමන් මොකද වෙන්නේ? අර කැදිලා එනවා. ගොඩාක් පිටුතුනේ ওই වයසට ගිහිල්ලා මරණාසන්න මොහොතට පත් වෙච්ච මිනිස්සුන් ওই ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ ජීවිතේ කරපු දේවල් තියෙන එක එක જાති ඒවා. ඒව කරලි ඉවරලා පිඟුතුනි ඔක්කොම මොකද කරන්නේ? දැන් ජීවිතේ ගලාගෙන යනවනේ. ඉතින් ඇත්තනම සමහර දේවල් අමතක වෙනවා. ඒව ගැන හිතන්න ඕන විදිය දන්නෙත් නැහැ. ඒව ගැන හරියට ඒක විදර්ශනා කරගන්න ඕන ක්‍රමයේ දන්නෙත් නැහැ. ඒව මොකද කරන්නේ? අර හිතේ ගැප් කරගෙන ඉඳලා ඉවර වෙලා මොකද කරන්නේ? ඒ ඔක්කොම යට යනවා. යට ගිහිල්ලා ඉන්නවා. කොයි මොකද වෙන්නේ? ටික කාලයක් ගියාට පස්සේ පිඟුතුනි කතා කරගන්න බැරි අවස්ථාවක් එනවා ජීවිතේ. නැගිට ගන්න බැරි අවස්ථාවක් එනවා. ඇඳවන හැදිලා ඇඳන්ගුඩටලා ඉන්න වෙන අවස්ථාවක් එනවා දවසක. එදාට මොකද වෙන්නේ? කතා කරගන්න බැරි කාලේ එනකොට සිහිය පොඩ්ඩක් මේ පියවි සිහිය කියන්නේ මේ සාමාන්‍ය ලෝකේ දේවල් ඇහෙන්නේ නැති මට්ටම එනකොට වින්දුනි අරම මොකද වෙන්න ගන්නේ? කතන්දරයක් වගේ අර ඔක්කොම එන්න ගන්නවා යටින්. දෙක වසර තුන වසර කරපු දේවල් වල ඉඳලා එන්න ගන්නවා යටින්. වින්දුනි මේ ඔබගේ හිතවල බයක් උප්පද්දනව නෙමෙයි. මේ ඇත්ත කියන්නේ. ඔය ඔක්කොම එන්න ගන්නවා ඊට පස්සේ. දැන් එන්න ගත්තට පස්සේ මොකද කරන්නේ? දැන් මේ එන්න ගන්නවා පිටු දැන් ඔය වෙලාවට හිතනවා මොකද්ද? අනේක එහෙම නොවුනනම් හරි දැන් මෙහෙම කරන්නම් හරි අරම කරන්නම් හරි කියලා හිතන නමුත් ඒවා කියා ගන්න බෑ. දැන් මොකද වෙන්නේ මේක ඇතුලේ ඔක්කොම හිර වෙනවා. එක්කෝ පිංගුතුනි මතක් වෙලා එන දේ සම්බන්ධයෙන් මහා පුදුම තණ්හාවක් ඔයලා හිතේ හට ගන්නවා මේක නම් දාල යන්න බෑ කොහොමටවත් කියලා. දන්නේම නැතුව. ඔන්න ඔය වෙලාවෙත් පිංගුතුනි ඔය ජීවිතය අහිමි වුණොත් එහෙම පෙරේතෙක් කියලා උපදිනවා. මේ හේතු බල දහම ගැන කතා කරන්නේ. ඒ වගේම තමයි ජීවිතේ වෙච්ච යම් යම් සිද්ධි තියෙනවා. ඒ සිද්ධි වලදී පිංගුතුනි ඒ සිද්ධි ඔය වෙලාවට ඇදලා එනවා. ඒ ඇදලා ආවට පස්සේ පිංගුතුනි මහා පුදුම ගැටීම් සහගත මානසිකත්වයක් හට ගන්නවා. දන්නේම නැහැ මොකද අවිද්‍යාව තෘෂ්ණා තියෙනවනේ හිතේ. ඒව නැති වෙන්නේ නැහැ පැරලයිස් වුණා කියලා. ඒව තියෙනවා. ඒක ආවට පස්සේ මොකද වෙන්නේ? හිත ඇතුලෙන් පිඟුතුනට ගැටෙන එක නවත්ත ගන්න බැහැ. මොකද ඒකට කරන දේ දන්නේ නැහැ. ඔන්න ඔය தත්ත දෙහිලි වෙලා ජීවිතේ තොර වුණොත් එහෙම පිඟුතුනේ තිරිසං හෝ යක්ෂ කියන දේවල් වල හෝ නිරේ ගිහිල්ලා උපදිනවා. මොකද මේ උපදිනවා ඇතුල රාග දේශ මොහ මේක නවත්ත ගන්න බැහැ. දැන් මේ ඉල්ලගෙන නේද කන්නේ? ඒකයි කියන්නේ. මතකය කියලා කියන එක පිංගුතුනේ කොයි වෙලාවකත් එහෙම යට ගහන්න ඕන එකක් නෙමෙයි. නමුත් මේකයි. මේ දහම් මාත්‍රයක්වත් දන්නේ නැති මිනිස්සෙන් නම් මතකේ යට ගහගෙන හරි ඉන්නේක හොඳයි ටිකක් හරි කාලය. මොකද ඒකට මතක් වෙන මහ විනාශයක් කරගන්නවා නම් ජීවිතේට. එහෙම නැත්තම් මේකදී ඔබ බුද්ධිමත් වෙන්න ඕනි. ඒ මොන මතකයක් ඔබගේ හිතට ඇදිලා ආවා. ඒක ඔබට විස්තර විග්‍රහ කරගෙන ඒක ගැන හරියට දහම යොදලා ඒක හරියට ෆිල්ටර් කරගන්න පුළුවන් හැකියාවක් ඔබට තියෙනවද නැද්ද කියලා ඔබගේ ජීවිතය ගැන හොඳට පරීක්ෂා කරලා බලන්න. ඒ කියන්නේ අතීතයේ මොන මතක සටහන ඇදිලා ආවද? ඒක ගැන රාග දේශ මෝහ කියන ඒවා උත්සන්නව නැగిලා නොවෙන්න. ඒක ගැන විදර්ශනා කරන ක්‍රමවේදයක්. ඒක ගැන දෘෂ්ටියක් ඔබ ගාව තියෙනවද කියලා හොඳට කල්පනා කරලා බලන්න. මොකක් හරි එකක් තියෙනවා නම් පිටුතුනි එහෙම දෘෂ්ටියක් නැති මොනව කරගන්න ඕනද? පිංගුතුනි ඒකට ඔබ දෘෂ්ටියක් වහාම ඉගෙන ගන්න. ඔය කතා බහ කරගන්න පුළුවන් කාලේ. ඊට පස්සේ ඔවා කරන්න වෙන්නේ නැහැ. අප්‍රමාදේන සම්පාදේත. කිසිම දෙයකට ප්‍රමාද වෙන්න එපා පිංගුතුනි. හැමදේම අප්‍රමාදම අප්‍රමාදව කරගන්න. අදාද කරන්න පුළුවන් දේවල් පුළුවන් තරම් උත්සාහ කරන අදාදම කරගන්න. හිතන්න එපා හෙට වෙනකොට වෙනව අමුතු දෘෂ්ටියක් මට පහළ වෙයි ඔක ගැන කියලා. දෘෂ්ටියක් නැත්තම් පිංගුතුනි කායෙන් හරි අහගෙන හරි ඒකට දෘෂ්ටියක් අහගන්න. දැන් ඕක කායෙන් හරි අහන්න ගියාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? අර මතකේ ගැන කතා කරන්න විදියක් නැහැ. දැන් මොකද කරන්නේ? ඕක ආයි ගිලගෙන ඉන්නවා. අන්තිම වෙලාවේද පින්ගුතුනි ඕක ගැන කතා කරලා වැඩක් නැහැ. ඉතින් ගුරුහාමුදුරන් කෝල් එකක් තමයි දෙන්න තියෙන්නේ. අර උන්වහන්සේ ඉස්සර දේශනාවකද කියන්නේ මහත්වේ චුතිසිත ආවට පස්සේ මට කෝල් එකක් දෙන්න කියලා මං කියන්නම් කරන්න ඕන දෙයක් කියලා. මතකද අර මුල්ම කාලේ දේශනාවක තියෙන ඔන්නොතෙන්ට එනවා. ඊට පස්සේ කරන්න කිසිම දෙයක් නැහැ. දිගින් දිගටම පීඩාව ගොඩනගෙන ඇවිල්ලා ඒ වෙලාවට හැදෙන ගතියට අනුකූලව මොකද කරන්නේ? ගතියට අනුව උප්පත්තිය සකසලා දෙනවා. ඒකයි කියන්නේ පිඟුතුනි මුළු ජීවිත කාලෙම දවසක් හැර දවසක් හැම දවසෙම වුණත් වේර විහාරස්ථාන හදලා පූජා කළා. දේවල් දිහා දකින දෘෂ්ටිය හිතේ නැත්තම් පිංගුතුනි මේ ජීවිතෙන් චුත වෙලා දුගදීක උපදින්න බැරි නෑ. දුගදීක උපදින්න පුළුවන්. මොකද ඒකට බොහොම පැහැදිලිව හේතු තියෙනවා. පිංකම් කරනවා කියන එක පිංගුතුනි සුගතියක උපදින්න විතරයි කියලා සුගතියක උපදින්න විතරමයි පුළුවන් කියන එකට හේතුවක් නෙමෙයි. ඔබ මුළු ජීවිත කාලෙම පිංකම් කළා. කොයි වෙලාවක හරි පිංගුතුනි ඔබගේ ඔබට මේ ලෝකෙත් එක්ක තියෙන ගනුදෙනු අහිමි වෙලා ගියොත් ඒ වෙලාවට ඔබගේ හිතට එන්නේ මතක විතරයි. ආන්ගේ මතක ගොන්නේ ඔබට ෆිල්ටර් කරගන්න බැරි જાති දෘෂ්ටියක් ඇදිලා આવොත් ඒකට ඒ වෙලාවට ඔබට උත්තර හොයාගන්න කවුරුත් නැහැ. ඒ නිසා පිංගුතුනි පුළුවන් බුද්ධිමත් වෙන්න කල්පනා කරලා බලන්න. මොකද ඔබ අපි හැමෝම දන්නවා අපි හැමෝම මේ කිමින් අවදි පහු කරගෙන යනවා ජීවිතේ ඉස්සරහට. නේද? ඒ පහු කරගෙන යනකොට එක එක කාලවල එක එක දේවල් ජීවිතේට එනවා. ඒවල් ජීවිතේට හැවිල්ලි ඉවර වෙලා ඒවා ජීවිතේ තියෙනවා රැඳිලා. කිසිම මතකයක් අයින් වෙන්නේ හිම නැහැ. ඒවා රැඳිලා තියලි ඉවරලා පිඟුතුනි වරින් වර ඒවා උඩ ගහ ගා එනවා. මහා අපරාධයක් වෙනවා පිඟුතුනි. ඕක හරියට කරගත්තේ නැත්නම් බලන්න අර කොමාත් ලත්තර අර මිනිස්සුයා පත් වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා. අර ඔක්කොම ටික එනවා. දැන් බණ අහන්නද? දැන් මොකද කරන්නේ? සමහරට ඔබටම තියෙනවා සමහර ලාඩ පිංගුද සමහර මතක දිගින් දිගටම ඔබට එනවා. ඔබටවත් බෑනේ දෙක නවත්ත ගන්න. බෑ නේද? ඇයි ඒ බැරි? ඒක ස්වභාවික නිසා. මනේ ඇවිල්ලා අරමුණු ගැටෙන එක නවත්තන්න බෑ. ඒක ස්වභාවිකයි. අපිට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. අපි හැමතිස්සම අප්‍රමාදීව කරගන්න ඕන අන්න ඒ දේ. කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා පිඟුතුනි. මේ බුදුදහම තුලින් ඔබගේ හිතට දෘෂ්ටි ටිකක් වැඩිලා තියෙනවා. ආන් ඒ දෘෂ්ටි පෝෂණය කරන වැඩපිළිවෙල තමයි දිගින් දිගටම කරන්න ඕන දේ. ඒ දෘෂ්ටි පෝෂණය කරන වැඩපිළිවෙල දිගින් දිගටම කරොත් පිඟුතුනි බය වෙන්න දෙයක් නැහැ කිසිම දෙයකට. ඒකයි කියන්නේ. මේ හොඳට මේ ධම්ම අවබෝධයක් තියෙන මිනිසෙක් කියලා කියන්නේ පිඟුතුනි ඒ කෙනෙක් ගොඩක් කලාවට මේ මාර්ගයේ ඉහෙලටම වැදලා තියෙන උතුමන් වහන්සේ නමක් නම් ගොඩක් වෙලාවට පිඟුතුනි අවසන් හිතේදී අරියත් වෙනවා. ඒක වෙන්න තියෙන සම්භාවිතාවයක් තියෙනවා. ඒක කියන්න බෑ හරියටම නිශ්චය කරන්න බෑ. නමුත් ඒ හිත බොහොම ප්‍රබල හිත. එතනදී ධම්ම විදර්ශනාව තුලින් කෙලෙස් ප්‍රහාණය වෙලා යන්න පුළුවන්. හැබැයි ඒක ඒ වෙලාවට කරන්න පුළුවන් එකක් එහෙම නෙමෙයි. ඒක පිංගුතුනි කාලයක් තිස්සේ කරලා පුහුණු කරලා හොඳට සතර සතිපට්ඨානේ පුහුණු කරපු හිතක තමයි ওই කියන தත්ත්වෙ එන්නේ. මිසක් සතර සතිපට්ඨානේ දැනගත්ත හිතක එහෙම නෙමෙයි. සතර සතිපට්ඨානේ දැනගත්ත හිතක එහෙම එන්නේ නැහැ. සතිපට්ඨානේ පුහුණු කරපු හිතක එනවා. මොකද පුහුණු කරපු හිතක් කියලා කියන්නේ හැමතිස්සෙම පිංගුතුනි එන්නේ මොන අරමුණක්ද? ඒ අරමුණු බොහෝ ප්‍රමාණයක් දහම තුලින් ෆිල්ටර් වෙනවා. ඒක එන්න වැඩි වෙනවා. ඒකයි කියන්නේ. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා නාංගේ තත්ත්වෙට එන්න. එතකොට පිංගුතුනි ඇත්තටම බය වෙන දෙයක් නැහැ. ඔබ ජීවිතේ මොන වැරද්ද කරලා තිබුණත් ඔබට බය වෙන්න දෙයක් නැහැ. ඒක අදාළ එකක් නෙමෙයි. ඔබ කරලා තියෙන වැරද්ද ගැන ඔබට හිතන විදිහයි තියෙන ප්‍රශ්නේ. කොහොමද ඒක හිතෙන්නේ කියලා තමයි වැඩේ තියෙන්නේ. දැන් අපේ අඟුලිමාල හාමුදුරු උන්වහන්සේ බුදු බෑන් වහන්සේගෙන් දහම් ශ්‍රවණය කරන වෙලාවෙදී දහස් ගාන මිනිස්සු මරලා හිටියා. මේ කොච්චර වැරදි කරලා තියනවද පිටින්? පෞල් ජීවිත කීයක් කඩාහිරවල තියනවද නේද? කී දෙනෙක් මරලා තියනවා. තා පොඩ්ඩෙන් ආනන්තරි පාප කර්මිකුත් කරගන්න යනවා. කොච්චරන විනාශකාරී දේවල් ජීවිතේ කරලා තියෙනවද? කොයිතරම් අවඩසව දාන්න කරලා තියෙනවද? නමුත් මොක වුනේ? ඒකක්වත් උන්වහන්සේට බලපෑමක් වුනේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ අපවත් වෙන නැත්නම් පිරුණම් පාන වෙලාවේදී උන්වහන්සේ මිනිස්සු මරපුව මතක් වෙන්නේ නැතුව ඇද්ද? ඈ? මොකද කියන්නේ? මතක් වෙන්නේ නැද්ද? මතක් වුණාද නැද්ද? මිනිස්සු මරපුව මතක් වුණාද නැද්ද? මතක් වෙනවා. ඇයි මතක් නොවෙන්නේ? ඇඟිලි කපපුව බෙල්ල කපපුවා මිනිසු වශයෙන් එලෝපුවා මිනිසුන්ට ගහපුවා ඔය ඔක්කොම මතක් වෙනවා. මතක් වෙන්නත් පුළුවන් මතක් නොවෙන්නත් පුළුවන්. උන්වහන්සේට මතක් වුණා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. මතක් නොවුණා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. මොකද ඔක මතක් වෙනකොට මතක් වෙන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ පිටු. ඒකයි හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මිනිස්සෙක් මරපු විදිහ මතක් වෙනවා හිතන්නකො. මිනිස්සෙක්ව ඝාතනය කරපු විදිහ මතක් වෙනවා. නැත් උන්වහන්සේ පිරිනම් පාන. එහෙම වෙනවා. දැන් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටියා මේ ශාසනේ. ඉස්සර උන්වහන්සේ ගිහිගෙදරක හිටියා. උන්වහන්සේ ගිහිගෙදර නෙවෙයි මහත්තයාගේ ගිහිගෙදර හිටියා. ඉතින් නැන්දයි නැන්දම්මයි නෝනයි තමයි හිටියේ මහත්තයත් එක්ක. ඉතින් ටික දවසක් යනකොට මේ නෝනාට දරුවෙක් ලැබෙන්න එනවා. ඉතින් මේ මිනිස්සු හරි කම්මැලි. ඉතින් දරුවෙක් ලැබෙන්න එනකොට ඉතින් දැන් පොඩ්ඩක් සත්කාර සම්මාන දක්වන්න ඉපැ. ඉතින් මේක මොකද කරන්නේ? ඒකට ඒව ගැන කිසිම ගාණක් නැහැ. ඔයේ පැත්ත ගාලා නිදි. ඔයේ ඉන්නෝ ඉතින්. ඉතින් මේ නෝනයි නැන්දම්මයි දෙන්නම් බයිනෝ. මේකනම් මහා කාලකන්ණී. මේ ගෑණිට ළමෙක් හම් වෙන්න ඉන්නෝ. මෙතන නිදාගෙන ඉන්න හැටි උඹගෙන් නම් කිසිම වැඩක් නැහැ කියලා වෙලා පුළුවන් තරම් දොස් කියනවා. කවුද? නෝනයි නැන්දම්මයි. ඉතින් දොස්තරනකට මේක ටිකක් වෙලා ගියාට පස්සේ කල්පනා කරා මට මේ උඹලත් එක්ක ඉන්න ඕනේ නැහැ. මයි යන වෙන කියලා කියනවා. ඉතින් අර දෙන්නත් එක්ක කියනවා ඉතින් යන්න තමයි ඉතින් උඹ මේ ගෙදර හිටියත් ඇති වැඩක් නැහැ. යන එකමයි හොඳ කීර වෙලා පන්නලා දාන්න. මයි යන මහාන වෙන්න කියලා යනවා. ගිහිල්ලා මහාන වෙනවා. ගිහිල්ලා ඉතින් හාමුදුරුවෝ මහාන වෙලා ටික දවසක් යනකොට. දැන් අවුරුද්දක් විතර යනකොට ආයි මතක් වෙනවා ගෙදර. අනේ ඉතින් මොනව කරන්නද දැන්. අනේ ඉතින් පොඩි ගා ඉන්නවත් දන්නේ නැහැ. අනේ උනාට ඉතින් නේද ඉතින්. අර මහා වීරයා වගේ ගෙදරින් ආවට අවුරුද්දක් ඉතුරු වෙනකොට ආයි සරයක් මතක් කරලා දැන් ආයි ගෙදර මතක් කරලා ආයි ගෙදර යන්න හිතෙනවා. නෝනත් ඒ જાතියම තමයි. නෝනද සිතනවා ඉතින් අනේ මොන වුණත් ඉතින් පන්නුවට ඉතින් මොන වුණත් ඉතින් මොනව කරනවද දන්නේ හොඳ මිනිස්සෙයි ඉතින් මොනවද කරදරයක් නැහැ නේ ඉතින් ඔය ඉතින් ඒ වෙලාව උදව් නොකලට. කයි කියන්නේ එකම જાතිය. ගතියනේ. ඉතින් නෝනටත් ගෑනු කෙනාටත් ඕක ප්‍රශ්නයක් නැහැ ඉතින් දෙන්න ආයි එනවා ගෙදර. ආයි දැන් දෙන්නත් එක ඉන්නවා. ටික දවසක් යනකොට ආයි සරයක් දරුවෙක් හම්බෙන්නේනෝ මේ නෝනට. ආයි සරයක් දරුවෙක් හම්බෙන්නේනකොට දැන් මේක ආයි සරයක් අර විදිහටම කම්මැලිය වගේ ඉන්නවා. ඉතින් කිසිම වැඩක් කරන්නේ නැහැ. ඔහේ ඉන්න ආයි සරයක් කරන්නේ නැන්දම්මයි. මේ කියන්නේ නෝනගේ අම්මයි නෝනයි දෙන්නත් එක ආයි බයින. අර ටිකම කියලා ආයි කාලකන්ණිය කියලා බයින. මම මොකටද උඹලයි කාලකන්ණිකන් අහන්නේ? මම නම් ඉන්නේ මේ ගෙදර පළාතේ. යන්නේ එකමයි හොඳ සම්සෙ කියලා කියන්නේ. මම මේ ඒ කතාවේ තියෙන වචන අපේ ඒවට හරවල කියන්නේ. කියලා වෙලා ආයිසරයක් යන මහන වෙන. දෙවෙනි වතාවට. ගිහලා ආයි මහන වෙනවා. මහනෙලා ආයි අවුරුද්දක් විතර යනකොට හිතෙනවා. අනේ මොන මොන තියෙන මොනව කරනවද දන්නේ නැහැ දැන්. අර ගෑණිටත් මොකද කරන්නේ? එකපාරින් පාඩම් ඉගෙන ගන්න නැහනේ. ඒ ගෑණිකනත් ඒ විදිහටම හිතෙනවා. අනේ මොන උනාද ඉතින් ආයි ගෙදර එනවා. සිවුරු වෙරලා ආයි එනවා. මේ ඇත්ත කතාව පිටින්ද? ඊට පස්සේ තුන්වෙනි ළමයාත් හම්බ වෙන්න එනවා. ඉතින් තුන්වෙනි ළමයා හම්බ වෙනවට පස්සෙත් අර මිනිස්සයා ඒත් ඒ විදිහම තමයි. දැන් අපිට මේ බොරු කතාව නේ ඇත්ත කතාවක් ඈ. ආයි සරයක් ওই කතාවම් කියලා ආයි සරයක් ගෙදරින් පන්නනවා. ආයි ගිහලා මහන වෙනවා. තුන්වෙනි වතාවෙත් මහන වෙනවා. තුන් විනතෙන් මහාන වෙලා ආයි අවුරුද්දයි කමාරක් යනකොට ආ කියන් බන්ද මොකද කියන්නේ ආයිත් ගේ මතක් වෙනවා මේක ආයි සිවුරු වෙලා ආයි ගෙදර යන ඔබ කිව්වට විශ්වාස කරන්න පිටින් හත් වතාවක් මේක ගෙදර යනවා හත් වතාවක් ගෙදර ගිහිල්ලා ළමයි හත් දෙනෙක් හම් වෙන ලේසි නෑ වැඩේ ඔබට නම් විශ්වාස කරන්න තමාරු ඇති. නැවත ඇත්ත. හත්වෙනි වතාවෙත් ළමයි හම්බ වෙලා. ළමයි හම්බ වෙනකොට ආයි අර ප්‍රශ්නේ ඇවිල්ලා ආයිත් යනවා පන්සල. මං උබලත් එක්ක ඉන්නේ මම මහාන වෙනවා කියලා. ඒ පාර ගිහිල්ලා ඉන්නවා. ඒ පාර ගිහිල්ලා ඉන්නකොට දැන් අවුරුද්දකුත් ලඟ වෙන්න ආවා. දැන් ලොකු හාමුදුරුවෝ දන්නව කතන්දරේ. මේක එනවා යනවා. එනවා යනවා. දැන් මේක දඩමීම හැම කරගන්න එපා කවුරුත් ඈ. ආ මේ කියනවද නැද්ද කියලා මගදිත් හිතුණා. නැත්නම් ඊට පස්සේ අර සුද්ධෝද රජතුමා වගේ එනවනේ. ඇයි අර ගිහි ගෙදරින් ඉඳලා නිවන් දැක්කේ? කවුද? සුද්ධෝද රජතුමා. එහෙනම් ඔබ තව කල් ගිහිල්ලා ලොකු වැඩක් තියෙනව කරන්න ඒකට. බුදුහාමුදුරුවෝ උපදින්න ඕන ඔබගේ නෝනගේ කුසේ. මොක කරන්නේ? දඩමීම කරගන්න එපා කවුරුත් ඈ. හරිනේ. හත්වෙනි වතාවෙත් ඇහිලා වැදුණාට පස්සේ ස්වාමීන් වහන්සේ ලොකු හාමුදුරුවෝ අහනවා මේ අවුරුද්දක් විතර ගියාට පස්සේ මේ පොඩි නම යන්නේ නැද්ද ගෙදර පැත්තේ කියලා. ඒ වතාවේ මේ උන්වහන්සේගෙන් ඇවිල්ලා අහන්නේ නැහැ. උන්වහන්සේම අහනවා පොඩි නම යන්නේ නැද්ද ගෙවල් පැත්තේ කියලා. ඒ පාර කියනවා මේ නායක හාමුදුරනේ මේ මම ගෙදර යනවා නෙමේ මම මේ ආයි සසරටත් යන්නේ නැහැ කියලා කියනවා. මේක ගැන ඊට පස්සේ ඉගෙන මේ මං ආයි සසරට යන්නෙත් නැහැ කියලා කියනවා. ගෙදර යනවා නෙමේ අපේ හැමදෙන්නේ මං ආයි මේ සසරට යන්නෙත් නැහැ කියලා කියනවා. මම මොකද්ද මේ කියන්නේ? මේ උත්තරීතර මානුෂීය ගුණධර්මයක් කියන්නේ. මොකක් වෙලා කියලාද මේ කියන්නේ? අරිහත් වෙලා කියලා කියන්නේ. ඉතින් ලොකු හැමදෙරු වඩිනවා. මේ හැමදෙරුතේ බුදු හැමදෙරු මුණ ගැහෙනවා. බුදුහාමුදුරෙන් අහනවා ස්වාමීනි මේ ඇත්තද මේ කියන්නේ කියලා. කියනවා එහෙමයි. මාගේ පුත්‍රයා ඇත්තටම මේ සසරිනුත් නිදාස් වෙලා ඉන්නේ කියලා. මාගේ පුත්‍රයා ගෙදර යන්නේ නැහැ කියලා. දැන් එහෙම දේවලුත් වෙනවා. දෙක මම ආයිත් කියන්නේ මේක නම් දඩමීම කරගන්න එපා කිසුමෙන්. මහා මෝඩ වැඩක් එනවා. ඒ ඒ බුදුහාමුදුරින් ඉන්න කාලේ ආවුනේ දැන් එහෙම වෙන්නේ නැහැ. හරිද? එතකොට මේ මිනිස්සයා අරිහත් උනා. ඒ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අරිහත් ඵලයේ පූර්ණේ කළා. හත් වතාවක් සිවුරු ඇරලා. අරිහත් ඵලයේ පූර්ණේ කරගන්න වෙලාවේදී උන්වහන්සේ මග වඩාගෙන කටයුතු කරගෙන යද්දී උන්වහන්සේට මතක් වුනේ නැද්ද? මතක් වුනේ නැද්ද? මතක් නොවෙන්නේ නැත්තේ මොනවද? එහෙම එකක් නැහැ පිඟතුනි. හැම දෙයක්ම ඕන දෙයක් මතක් වෙන්නේ නැති. හැබැයි උන්වහන්සේ හත්වෙනි වතාවේ ඒ පැවිදි ප්‍රොජ්ජාව ලැබලා උන්වහන්සේ ඒ අවස්ථාවේ තේරුම් අරගෙන කටයුතු කළේ හැම දෙයකම. ඒ නිසා උන්වහන්සේට මේ මතකය කියන එක බාධාවක් වුණේ නැහැ පිඟතුනි. උන්වහන්සේ මාර්ගය පූර්ණේ කරගත්තා. හැබැයි ඒ වෙනස උනේ මොකන් නිසාද? උන්වහන්සේ හිතේ භාවිතා බහුලී කතා කරාර දෘෂ්ටිය. ඒ නිසා ඒක උනේ. මිස මතකයේ උන්වහන්සේට බාධාවක් උන්නේ නැහැ. හැබැයි ඊට කලින් මොකද උනේ? ඊට කලින් ඒක බාධා කළා. බාධා කළා දිගින් දිගටම. දැන් පළවෙනි වතාවේ ඇවිල්ලා ඉන්නකොට අර නෝනාත් එක සේනියසින් ඉඳපුවා. කතා බහ කරපුවා. එහේ මේ ගියේ දේවල් ආදී වශයෙන් විවිධ දේවල් මතක් වුණා. මතක් වෙනකොට මොකද උනේ? ඒ මතකයට අනුකූලව හිතේ රාග දේශ මොහ හැදෙන්න ගත්තා. ඒසයි යන්න සිද්ධ වුණා. නමුත් ක්‍රමානුකූලව දෘෂ්ටි පෝෂණය වෙන්න ගත්තා. ඒ මතකෙ හැම මා ප්‍රශ්නයක් උන්නේ. එහෙනම් ඔබට හොඳට තේරෙනවා මේකුදුනි මතකය කියන්නේ කවදාක යට ගහන්න ඕන කාරණාවක් නෙමෙයි. ඔබ ඕන වෙලාවක ලෑස්ති පිටින්න කෝමා කියන තත්වයට පත් වුණා. අන් එතන ඉන්න පුළුවන් තත්වයට ඒකට සූදානම් වෙන්න කල්පනා කරලා බලන්න. ඒ තත්වයෙන් ඉන්න බැරි වෙන්න මට තියෙන හේතු මොනවද කියලා. දැන් ඔබට S2 අරින්න නැතුව ඉන්න බැරි නම්. ඒ කියන්නේ S2 පියාගෙන ජීවත් වෙන්න බැරි නම් කෝමා කියන තත්වයට දැන් පත් වුණොත් මොකද වෙන්නේ? ඔබ පීඩාවට පත් වෙනවද නැද්ද? කල්පනා කරලා බලන්න. ඔබට දේවල් අහන්න නැතුව ඉන්න බැරි නම් කෝමා කියන තත්වයට පත් වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් පිඟුතුනේ අප්‍රමාණෝ පීඩාවටපත් වෙනවා. ඔබට ස්පර්ශ නොලබ ඉන්න බැරි නම් කෝමා කියන තත්ත්වයටපත් වුණොත් අනිවාර්යෙන් පීඩාවටපත් වෙනවා. ඔබ කැමති මතකත් එක්ක විතරක් ඉන්නවා කියන එක විතරයි නම් ඔබ ආස ක්‍රමේ කෝමා කියන තත්ත්වයටපත් වුණාට පස්සේ බාහිර අරමුණු එන්නේ නැති නිසා අරව එන්න ගන්නවා. ඒ වෙලාවට ඔබ අනන්ත අප්‍රමාණ ගිනි කඳකටපත් වෙනවා. ඒකට තමයි පිඟුතුනේ අපි කියන්නේ. අනාගතේ වෙන්න තියෙන දේ ගැන දැකලා අනාගත බය කියන එක මේ හිතේ තියෙන්න ඕනේ. අනාගත බය කියන එක හිතේ තිබුණොත් තමයි වර්තමානයේ යම් වෙනසක් කරන්න පුළුවන් වෙන්නේ. අනාගත බය කියන එක හිතේ නැති වුණොත් එහෙම. ඒ කියන්නේ අනාගත බය දකින්න බැරි නම් පිඟුතුනි වර්තමානයේ දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. වර්තමානයේ දේවල් කරන්න හරි උකටලි වෙන්න ගන්නවා. හරි කම්මැලිකමක් හට ගන්නවා. ඒ නිසා අනාගතයේ බය කියන එක පිඟුතුනි නිරන්තරයෙන් තේරුම් බේරුම් කර ගන්න ඕනි. දැන් නිකන් හිතන්නකෝ. බුදු පියාණන් වහන්සේ අටමහා නිරයන් ගැන දේශනා කරලා තිනවා. ඔසුපත් නරක ගැන දේශනා කරලා තිනවා. ප්‍රේත යෝනි ගැන දේශනා කරලා තිනවා. තිරච්ඡාන යෝනි ගැන දේශනා කරලා තිනවා. උන්වහන්සේ මීට කලින් අත්බැව්වල ජීවත් වෙච්ච විදි ගැන දේශනා කරලා තිනවා. ඒ වගේම පාපයේ සමාදන් වෙලා ඉඳපු මිනිසුන් එතනින් චුත වෙලා අත්බැව්වල අනන්ත අප්‍රමාණ දුක් විඳ විදි දේශනා කරලා තිනවා. 550 ජාතක පොතක් මහන්සිය නමක් දේශනා කරලා තිනවා. ඇයි ඒව දේශනා කරලා තියෙන්නේ? මොකටද දේශනා කරලා තියෙන්නේ? අනිච්චයි දුක්ඛයි අනත්තයි දේශනා කරන්න ඇතිනේ. මොකටද මේ සූත්‍රවල දේශනා කරලා තියෙන්නේ? අනිත් එක තමයි අපි තේරුම් ගන්න දේ තමයි බුදු බණ වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු හැමදේම ත්‍රිපිටකයද නැහැ. ඇයියේ? උන්වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු දේවල් වල වැදගත් දේවල් ටික තමයි උන්වහන්සේගේ පෙළ මහා සංඝරත්නයේ පෙළට අරගෙන ආවේ. ඒ නිසා තමයි පෙළ ධම කියලා කියන්නේ ඒකට. ස්වාමින්වහන්සේලා මුඛ පරම්පරාවෙන් පෙළට අරගෙන ආවේ ටික. කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඒ කලණ වැට හරහා දහමක් ආවා. ඒ ආපු දහම අතර තියෙනවා පිඟුතුනි ඒ වගේ දහම් කරුණු. වැදගත් නැත්තම් අවුරුදු 2600 කාලයක් පුරාවට ඒක ඒ දහම් ඒ කරුණු ඒ දේශනා ඒ සූත්‍ර උන්වහන්සේලා අරන් එන්නේ නැහැ. දැන් සරල ඇහුවොත් එහෙම ඔබගෙන් ඇහුවොත් එහෙම. ගිය සතියේ දේශනාවේ මොනවද ගුරු ස්වාමීන් වහන්සේ දේශනා කළේ කියලා දැන් ඔබට දැන් මතකෙන් කියන්න කිව්වොත් එහෙම. ඔබට මතක හිටින්නේ කොයි ටිකද වැඩිපුර? ඔබට මේ නිවන් දකින්න ගොඩාක් වැදගත් යයි හිතුණු යමක් තිබුණා නම් ඒ ටික නේද මතක? මිසක් පැය පහක දේශනම් මතකද? එහෙම එකක් මතක නෑ. වැදගත් යයි කියලා හිතච්චව තමයි මතක. නිකන් හිතන්නකෝ අවුරුදු 2600 කාලයක් පුරාවටම ඇදිලා ආවා කියනනේ යම් කරුණු ටිකක් ඒක කොච්චර වැදගත් ඇද්ද කියලා. වැදගත් නිසා තමයි පිඟුතුනි ඒවයේ තියෙන සූත්‍රවල දේශනා කළේ. ආන් ඒවේ මතක් කරලා දෙනවා. මේ අපේ ඇහැට නිතර පේන්නේ නැති ඇහැට නොගැටෙන බුදු ඇසකට ගෝචර වෙන දිවසකට ගෝචර වෙන නමුත් මේ ලෝකයේ ඇත්ත తත්වය තමයි ඒවයේ තියෙන්නේ. බුදු පියන මොගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේට පෙනිච්ච දහම් කරුණු මේ මතකදර අර පර්වතේ වටේ ගිජ්ජකුට පර්වතේ ඒ පර්වතේ වටේ සිවුරු පාත්‍ර ගිනිගත්ත පෙරේත පිරිස ඒක වටේ මුළු ඇඟම දැවි දැවි ඒ විඳපු මහා දුක්ඛන්දරාව උන්වහන්සේගේ දිවසර විතරක් ගෝචර වුණා. අනිත් භික්ෂුන් වහන්සේට ගෝචර වුණේ නැහැ ඒක. බුදුපියන් වහන්සේ දැක්කා ඒක. ඒ කියන්නේ පිටුතුනි ඒක පේන්නේ නැහැ. බුදුපියන් වහන්සේට උන්වහන්සේට විතරයි පෙවුනේ. ඇයිද බුදුපියන් වහන්සේ කියනවා මේ මම ඔක දැක්ක මීට කලින්. නමුත් සාක්ෂියට තවත් හිමිනමක් දකින්නකම් තමයි හිටියේ කියලා. එදිරි ඒවා පිංගුතුනි අද වෙනකම් මුඛ પરම්පරාවෙන් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඇයි ඒව අරන් ඇවිල්ලා තියෙන්නේ? මේකේ විදිහ තමයි පිංගුතුනි සාමාන්‍ය ජීවිතයක් අපි ගත කරගෙන යනකොට එදිනෙදා පේන ඇහෙන දේවල් ටිකක් තියෙනවා. ඔන්න ඔය පේන ඇහෙන දේවල් ටික ඒ මතකයේ පිංගුතුනි හැරින් සැරේ ආපස්සට ආයි ආයි ඇදි ඇදි එනවා. එතකොට මේ මිනිස්සුන්ගේ ඔළුවේ හැමතිස්සෙම තියෙන මේ සුගති ජීවිතය ගැන විතරයි. දුගතිය කියන එක පිංගුතුනි අයින් වෙවි යනවා. දුගතිය කියන එක අයින් වෙවි යනකොට තියෙන ප්‍රශ්නේ තමයි ඔබට මේ කරන්න තියෙන වැඩේ පිළිබඳ එන වටිනාකම අඩු වෙනව පල්ලෙහාට, වැදගත්කම අඩු වෙනව පල්ලෙහාට. ඒකට හේතුව පින්වතුනි ඔබ මේ සාමාන්‍ය ගත කරන ජීවිතේ. මොකද සාමාන්‍ය ගත කරන ජීවිතේ ඔබට පේන්නේ නැහැ නිර්සත්තුන්. ඔබට පේන්නේ නැහැ අමනුස්සයන්. ඔබට පේන්නේ නැහැ කෙලසුතු කරන පෙරේතෙන්. ඔබට පේන්නේ නැහැ අටමහා නරකේ ඉන්න ඒ නිර්සත්තුන්. ඔබට පේන්නේ නැහැ අවිති මහා නරක ආදී දුක් විඳින දේවදත්තව. එකක්වත් පේන්නේ නැහැ. ඔබට හැමදෙසෙම පේන්නේ මොනවද? මේ සුගතියේ ජීවත් වෙන සුගති සුගතිගාමි මිනිස් ස්වභාවයක්. ඒ වගේ මේ සුගතියේ යම් ප්‍රමාණයකට හරි දුක අඩුවෙන් ඉන්න සත්තුන්ව පේන්නේ. ගෙදර ඉන්න බල්ලා වගේ. බල්ලා කියලා කියන්නේ මේ සත්ෙක්, මේ තිරිසනේ. නමුත් ඒ තිරිසන් සතාට පින් විපාකත් ඇදෙනවා. ඒව ටික තමයි අපිට හැමතිස්සෙම පේන්නේ. ඒ කියන්නේ කාලබීල ඉන්න ටික. බොහෝම අඩුවෙන් තමයි පිඟුතුනි අර පැත්ත පේන්නේ. සමහර වෙලාවවලදී ඔබට ඒ වගේ දෙයක් දැක්කට පස්සේ ඔබට පොඩ්ඩක් ඒ වෙලාවට සිහි එනව නේද? අනේ මේ සසරක හැටි කියලා. එහෙම සිහි කල්පනාව සමහරලාට එනවා. නමුත් ඇවිල්ලා ටික වෙලාවකින් මොකද වෙන්නේ? ආයසරක එක නැති වෙලා යනවා. ඕක පිංගුතුනි මේ මාර දැහැනින් මේ මාර බලපෑමෙන් අයින් වෙන තියෙන ලොකු බාධකයක් ඔය. මේ මාර මේ හිතේ තියෙන මාර බන්ධන වලින් ගැලවෙන්න හරි අමාරු තත්වයක් ඔය. ඒකට කරන්න දෙයක්වත් නැහැ. පිංගුතුනි ඔබ දෙවි කෙනෙක් වෙලා ඉපදුනා නම් ඔබට තවත් අමාරුයි. ආය යහන්න දෙයක් නැහැ. ඇයි? දිව්‍ය ලෝකෙ පිංගුතුනි මේ මට්ටමින්වත් දුගතියක් පේන්නේවත් නැහැ. ඔබ බ්‍රහ්මයේ කියලා ඉපදුනා නම් ඔබට තවත් අමාරුයි. ඔබ හොඳ වෙලාවට මේ කාම ලෝකේ මනුස්ස කියන ස්වභාවය ඉන්නේ. මොකද මෙතන කලුසුදු කර්ම කරන පිරිසත් කලුසුදු විපාක විඳින පිරිසත් ওই දෙපාර්ශවයෙන් පේනවා. නමුත් පින්විතුරි ප්‍රමාණය මදි. ඔබ හොඳට මෙන්න මේ කල්පනා කරලා බලන්නකෝ. ඔබ මේ ධම්ම දේශනා ශ්‍රවණය කරන මුල් කාලෙදී සමහර වෙලාවට ඒ දේශනා හාලිවෙලා ඔබට හීන්දාඩි දාන්නේ නැති නේද? අනේ මංගව මේ ගති පැවතුම් ටික තියෙනවනේ. මංගව මේ ගති මහා දරුණුවට තියෙනවනේ. මේ ගතිත් එක්ක මං හිටියොත් එහෙම මට මහා විනාශයක් නේ වෙන්නේ කියලා. ඔබට ඒ වෙලාවේ මතක් කළා හීන්දාඩි දාන්නේ නැති. ඒ නැඹුරු වෙච්ච නැඹුරුවිල්ල තමයි ඔබ මේ තාම යන්නේ පිඟතුනි. දැන් මේකේ කාලයක් යනකොට සමහරලාට ඒව ආයසරයක් යටපත් වෙවි යනවා. පිඟතුනි ඒව යටපත් වෙන්න දෙන්න එපා. ඔබ ගාව හැමතිස්සෙම අනාගත බයක් තියෙනවනේ. ඒකෙන් කියන්නේ මේ දුක් විඳ විඳින්න කියලා. ඔබ ගාව හැමතිස්සෙම අනාගත බයක් තියෙනවනේ. ඔබගේ හිතේ කොයි හරි පිඟුතුනි ගතියක් මතුවලා එනවනම් ඒ ගතිය ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. ඔබ ගාව පිඟුතුනි යම් මාත්‍රයක් කර අපි එදා මේ දේශනාව යම් ප්‍රමාණයක් මේ ගැන කතා කළා. ඔබ හොඳට කල්පනා කරලා බලන්න පිඟුතුනි. ඔබගේ කියලා හිතාගෙන ඉන්න දේවල් ඔබ ගාව තියෙනවා. ආන්ගේ ඔබගේ කියලා හිතාගෙන ඉන්න දේවල් තවත් කෙනෙක් පැහැර ගන්න එන වෙලාවේදී තවත් කෙනෙක් ඒක ලබා ගන්න එන වෙලාවේදී ඔබ ගාව මතුවෙන ගති පැවතුම් ගැන හොඳ අවබෝධයෙන් ඉන්න. ඉතින් ඔබගෙන් දෙයක් ඉල්ලගෙන එනකොට ඒ කෙනාට ඔරවනෝ වගේ දේවල් ඔබ තුලින් සිද්ධ වෙනවා නා. හොඳ අවධානයෙන් ඉන්න මේ මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට පිඟුතුනට ගතිය ගැන ඔබට යම් බයක් හිතේ හට ගන්නවා. මේ මෙහෙම ගතියක් තියෙනවනේ. මේ මේක මේ මතුවලා එනවනේ මේ. අන්න බයක් හට ගන්නවා. ආන් එතකොට තමයි පිඟුතු ඔළුවට සිහියට එන්නේ. මේ මෙතන ප්‍රශ්නයක් තියෙනවනේ කියලා. එතකොට තමයි අපිට බුදුන් සිහි වෙන්නේ. මතකදර එක්තරා අවස්ථාවකදී බමුණේ ගිහිලා බුදුහාමුදුරෙන් අහන්නේ ඒ සිටුවරයගේ ගවහලට යනකොට ඒ සිටුවරයගේ යාගේ ව්‍යාපාර තියෙනවා. ඒ තැන් වලට යනකොට ඒ මිනිස්සු කරන අඩුපාඩු කන් නිසා වැරදි කන් නිසා යාට හොඳටම කේන්ති යනවා. හොඳටම තරහ යනවා. ඒ වගේම තමයි ඒ කෙනාගේ අන්තපුරයක් තියෙනවා නම් ඒ තැන් වලට ගියාට පස්සේ හොඳටම කාමයේ ජනිත වෙනවා ආදිවාසී. ඒතරේ මේ තැන් වලදී ඇඟ රත් වෙලා යනවා. මේ හොඳාකාර මේ තත්ත්වයන් මතුවලා එනවනේ මේ ගති හැදිලා එනවනේ කියලා අන්න බුදුහාමුදුරු සිහිපත් වෙලා ගිහිල්ලා අහන බුදුහාමුදුරුගේ ස්වාමීනි මට මෙන්න මෙහෙම ගති පැවතුම් ඇදිලෙනවා මම මොකද කරන්නේ මට හරි බයයි කියලා කියනවා. දැක්ක නේද? ඒ ගති ගැන අවබෝධයෙන් ඉඳපු නිසා තමයි මේ බය ආවේ. එතකොට තමයි ගිහිල්ලා හැව්වේ. ඔබටත් එහෙම වෙන්න ඕනේ පිඟුතුනි. එතකොට තමයි මේ අනාගතය ගැන යම් බයක් හටගන්නේ. මට මේ ගති එනවනේ. මේක මේ මේක 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 ගණන් නොගෙන ඉඳලා හරියන්නේ නැහනේ. ඒකට මතකේ යට ගහලා හරියන්නේත් නැහනේ. මට අහවල් මතකේ ඇදිලා එනකොට මට අධික ලෙස ද්වේෂය හටගන්නවා. මට අධික ලෙස මෝහය හටගන්නවා. මේ මෙහෙම ගතියක් තියෙනවනේ. දෙයියනේ මේකෙන් හිටියොත් එහෙම අනාගතේ මහා විනාශයක් වෙන්නනේ මේ යන්නේ. වහම් මේකට පිළිමක් කරගන්න ඕන කියලා අන්න මානසිකාරයටපත් වෙනවා. තව වෙලාවක් එනෝ මේක දිරෝයි මතකෙ ඇදිලෙනකොට රාගයක් ද්වේෂයක් මතුවෙලා එනවා. ටක් ගාලා මතක යට ගහගන්න. ඇයි? මං කැමති නෑ ඒ ගතිය මගේ හිතේ උපදිනවට. පිඟුතුනි මං කැමති නෑ ඒ ගතිය උපදින එක නෙමෙයි බලන්න ඕනේ. ඒ ගතිය ඉපදුනා නම් ඒ ගතිය ඉපදිච්ච බව දැනගන්න. දැනගෙන ඉවර වෙලා ඒ ගතිය නැවත නූපදින්න වැඩක් තියෙනවා නම් අන්න ඒක කරගන්නයි ඕනි. ඒ කියන්නේ ඒ ගතිය උපදින ඔක්කොම ටික બ્લોක් කර කර બ્લોක් කර කර ඒව යට ගහ ගහ ඉන්න එක නෙමෙයි කියන්නේ මේ. ඒකෙන් කියන්නේ නෑ මේ ගතිය උපදින තැන් වලට යන්න කියලා. දැන් මතකයක් ඇදිලා එනවනම් ඒ මතකේ ඇදිලා එනකොට යම් පුද්ගලයෙක් පිළිබඳ පිඟුතුනි ඔබගේ හිතේ යම් ද්වේෂයක් හට ගන්නවනම් පිඟුතුනි ඔබ ඔය වෙලාවට නෑ නෑ එයා හොඳයි එයා හරි ෂෝක් එයා එහෙම නෑ එයා එහෙම නෑ කියලා එහෙම හිතලා වැඩක් නෑ පිඟුතුනි. ඔය මොකද කරන්නේ? දැන් සමහර කෙනෙක් එහෙම කරනවා. දැන් අපිත් එක්ක සාකච්ඡා කරලා පස්සේ එහෙම තේනවා. දැන් ඔබට කෙනෙක් ගැන තරහා හිතුණාට පස්සේ ඔබ මොකද කරන්නේ? ඔන්න ඇව්වට පස්සේ දෙන උත්තරය මොකද්ද කියන්නේ? නෑ නෑ එයා එහෙම නෑ මං එයාගේ ගුණ දකිනවා. එයා ඉතින් ගැහුවට ඉතින් මෙයා එහෙ මෙයා මෙහෙමනේ. එයා ගැහුවට එයා මෙහෙමනේ. එයා මට බැන්නට එයා මෙහෙමනේ. කීලි වෙලා දැන් ඔය මොකද කරන්නේ? දැන් මේ ගුණ දගින්න එපා කියලාද කියන්නේ? නෑ පිඟුතුනි ඔය කරන්නේ කුසලයේ වඩන්න කම්මැලිකමට කරන වැඩක් ඔය කරන්නේ. කීලි වෙලා මොකද කරන්නේ? අර Tamanට කේන්ති යන සංසිද්ධි මතක් වුණාට පස්සේ කරන්නේ ඒකේ වෙන පැත්තක් මතක් කරලා රාගයට හිත නමුරු කරගන්නවා. ඇයි දැන් එහෙම කිව්වට පස්සේ මොකෝ වෙන්නේ? එයාකට ඇලෙනවා. දැන් මොකක්ද අන්තිමට උනේ? ප්‍රශ්නේ එහෙමමයි. ප්‍රශ්නෙට උත්තරයක් හම්බුන්නේ නැහැ පිඟුතුනේ. දැන් මේ කියන එක පැහැදිලි ඇති ඔබට. මොකද අර කාරණාව කියනකොට ඒ කාරණා මතක් කරනකොට ඒක එහෙම නොවෙන්න ඔබ ආස જાති එකක් ඒකට ඇප්ලයි කරගන්නවා. ඊට පස්සේ ඔබට ඒ විදිහට හිතෙන්න ගන්නවා. හැබැයි ඔබට කේන්ති යන එකට පිළියමක් ලැබුණාද? එහෙමුන්නේ නැහැ පිංගුදිරි. මාත්‍රයක්වත් එහෙමුන්නේ නැහැ. කේන්ති යන එකට පිළියමක් ආවේ නැහැ. පිංගුදිරි කේන්ති යන එකට පිළියමක් එන්න නම් ඔබ ඒක විදර්ශනා කරන්න ඕනේ. ඒක යටගාලා හරියන්නේත් නැහැ. ඒක උඩට අයිසින් ටිකක් දාලා හරියන්නේත් නැහැ. ඔබගේ මිදුලේ අසුචි පිටක් තියෙනවා. දාලා බල්ලේ. දැන් ඕක දැක්කට පස්සේ හිතර මොකක්ද වෙන්නේ? පොඩි අප්පිරියාවක් එනවා. දැන් ඕකට අයිසින් ටිකක් දාලා මලක් ගහන. දැන් මොකෝ වෙන්නේ? ඇයි? ඉතින් දැන් අප්පිරියා වෙන්නේ නැද්ද? දැන් ඒක හරි කැතයිනේ එහෙම තිබ්බහම. ඒ නිසා ඒක වටේට මල් ටිකක් තියලා හඳුන් කූරක් ගහන. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ වැඩ සමහර කරන දේවල්. දැන් ප්‍රශ්නෙට උත්තර නෙමෙයි හොයන්නේ. ප්‍රශ්නේ යට ගහනවා. පිළිගනි ප්‍රශ්නේ යට ගහන එක කවදාවත් කරන්න එපා. මහා මෝඩ වැඩක් කොහොම කරනවද? මොකද ඔහොම කරන්න ලේසි. ඇයි? අපි මේ තාක් ජීවිතේ අහලා තිබුණේ ඒව තමයි. ඕවා තමයි අපි ඉගෙනගෙන තිබුණේ. ඒ නිසා ඒව කරනවා. දැන් ගෑනු ළමයෙක් දාලා ගියාට පස්සේ මොකද අම්මල කියන්නේ? කොල්ලට නා කියන්න බලන්න අම්මල මොකද්ද කියන්නේ? මොන මාළුවද කියන්නේ? ආ පුතේ මොකද ඉන්නේ එක මාළුවේ? ඕව හිතන්න එපා මං හොයලා දෙන්න. අන්න එහෙම කියනවා. දැන් ඒකගේ ප්‍රශ්න උත්තරයක් හම්බුණා නෑ. අර අසුචි ගොඩ උඩින් හඳුන් කූරක් ගැහුවා. හරියට ගැලපෙනෝනේ එන හරි කැතයි නේද ඒක? කරන්නේ යන්නේ. මොකද ප්‍රශ්නේ එහෙමමයි ගඳ ගහනවා ප්‍රශ්නේ. වෙන මොකක් හරි දාලි වල වහලා දැම්මා. මේමයි පිඟුතුනි. ඕක ඔබ 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 ගාව ඕක වෙනව ඇති. මොකද කතා කරාට පස්සේ එහෙම උත්තර දෙනවා. අපි පොඩි පොඩි අමුතු ප්‍රශ්න අහනවා. දැන් අපි අහන එක පාටටම දැන් මේ ඔබ අකමැති කෙනෙක් ඔබගේ ගෙදර ඔබත් එක්ක ජීවත් වෙන්න ආවොත් එහෙම ඔබ මොකද කරන්නේ? ඔන්න කියනවා. ඉතින් ස්වාමීනි එයා එහෙම අකමැතුණාට එයාගේ මේ පැත්තක් තිබ්බනේ. එයාගේ මේ මෙහෙම හොඳක් තිබ්බනේ. එයාගේ මෙහෙම හොඳක් තිබ්බනේ. මෙහෙම දේවල් ටිකක් තිබ්බනේ. මම ඒ නිසා එයාගෙන ಗುಣ පැත්තෙන් දකිනවා. ඊට පස්සේ මට පුළුවන් එයාත් එක්ක ජීවත් වෙන්න. ප්‍රශ්නෙට බිංදුවකවත් උත්තරයක් හම්බුන්නේ නැහැ. දැන් ඔබ පිංගුතුනි රාගය කියන එක මතුවෙන දේවල්. ඔබගේ හිතේ මතු වෙලා එන්න පුළුවන් ඇදිලා එන්න පුළුවන් ඕන තරම්. ඒව ඇදිලා එනකොට පිංගුතුනි ඔබ සමහර වෙලාවට පරිසරය වෙනස් කරන්න උත්සාහ කරනවා ඇති. එකෙන් ඔබ හිතට රාගයක් ඇදලා આવත් එහේ ඔබ දුවගෙන යන බුදුහාමුදුරු ගාවට. අනේ බුදුහාමුදුරුනේ මේ මොකද්ද මේ මට මෙන්නේ? අනේ එහෙම නෑ බුදුගුණ අනන්තයි. අනන්ත වූ බුදුගුණ කියලා වෙලා. බුදු බයන්න මේ මම මේ කියන්නේ වැරද්දර ගන්න එපා ඈ. දැන් මම මේ කියන්නේ ඒක ලැබගෙන ඉන්න කියන එක නෙමෙයි. එතෙන්ට ඇවිල්ලා වෙලා බුදුහාමුදුරු වැඳ ඉන්නවා. දැන් මොකද දැන් ටිකක් වෙලා ගියාම? ආ කාමයට වෙච්ච දෙයක් ගන්න ඈ. දැන් නම් දෙයනේ කියලා. සුවෙන් සැතපෙන්න පුළුවන්. කීලෙල්ල හොඳට සැතපෙනවා. පහුදාටත් ওই ප්‍රශ්නේ ආයෙ එනවා ඔය ටිකක් රෑ වෙනකොට. දැන් මොකද කරන්නේ? ආයෙ සරයක් ගිහිලි වෙලා අනේ ඒ පාරේ එදාට රහතන් වහන්සේගේ පොතක් කියවුණා. නැගේ දාට එහෙම සැතපුණා. අනිත් දවසේ පිරිතක් දාගන්න. පිරිත යනවා දැන්. හෝගාල පිරිත යනවා. දැන් ඉතින් ඒකට හිත දියාගෙන එහෙම නින්දා. සුව නින්දා. අනිත් දවසේ බණක් දාගන්න. අනේ ගුරුහාමුදුරු කතා කර කර ඉන්නවා ළඟින් ආමෝ හරිසන. එහෙම නින්දයන් එක එක જાතියව කරනවා. අනිත් දවසේ ඇඳ උඩින් ගහ ගන්නවා රහතන් වහන්සේගේ පිළිමයක්. මේ කරන දේවල් ඊට පස්සේ ගහනවා නැත්තම් මොකක් හරි ගාතාවක් ගහ ගන්නවා. කාමයට විරුද්ධව කතා කරපො. එහෙම ගහලිවල ඒක ඇඳ ඉස්සරෙන් තියාගෙන ඒක දිහා බල බල ඉන්නවා. දැන් මේ මොකටද ඔය කරන්නේ? ඈ මොකටද ඔය කරන්නේ? ඔබ පිංගුතුනි, ඒ කියන්නේ ඔබ පිංගුතුනි රාගික හිත් වලට කැමති නෑ දැන්. ඒවා එනවට කැමති නෑ. මොනව එනවටද කැමති? ඒවා එනවට කැමති නෑ. එන්න ඕනි මොනවද? බුදු ගුණ හිතන ඒවා, දම් ගුණ හිතන ඒවා, සංඝ ගුණ හිතන ඒවා. ඒවා තමයි එන්න ඕනි. පිං කරපුවා හිතන ඒවා. එහෙම හිතන ඒවා තමයි ගෙන්න ගන්න ඕනේ. අරවට කැමති නෑ. ඒ නිසා එක එක උපක්‍රම කරනවා ඕවා කරන්. මම මේ නිකම්ම නෙමෙයි මේවා කියන්නේ. ඔය කතා බහ කරාට පස්සේ කියන කාරණා අනුව තමයි ඒක අපි ඒ වෙලාවට මොකෝ කියන්නේ. බොහොම හොඳයි බොහොම හොඳයි. දිගට මෙහෙම කරයි යන්න කියලා කියනවා. දැන් ඉතින් දේශනාව කමුණාට පස්සේ මොකද කරන්නේ? කපලා දානවා ඉතින්. තරහ වෙන්න එපා ඉතින් ඈ. නොකිය ඉන්නත් එපා. නැත්නම් ඉතින් නොකිය ඉඳි. අම්මෝ උන්නාසෙට මොනවා හරි කිව්වට පස්සේ උන්නාසෙ ඒලාලම කෝ කියන්නේ. සද්ද නැතු ඉඳලා පොදුවේ දේශනාව කමුණාට පස්සේ බෙල්ලෙන් අල්ල පොලේ ගහනවා කියන්නේ. තරහ වෙන්න එපා. පින්වතුනි මෙහෙමයි. ඔබ එහෙම කරාට කමක් නැහැ. නමුත් ඔබ එහෙම කරා කියලා ඔබ දිනලා එහෙම නැහැ. එහෙම කරා කියලා ඔබ දිනලා එහෙම නැහැ. පින්වතුනි මතකද? අර සාරිපුත්තයන් වහන්සේ පිණ්ඩපාතේ වඩින වෙලාවකදී අර එක්තරා දවසක නෝණ කෙනෙක් ඇහිලා පොඩි සම්දර්ශනයක් දැම්මේ. දැන් උන්වහන්සේ දිව්වද එතනින්? ඈ? දිව්වේ නැහැ. මොකද උන්වහන්සේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. උන්වහන්සේ අරිහතුන් වහන්සේ නමක් නිසා එහෙම කළේ. උන්වහන්සේ අරිහතුන් වහන්සේ නෙමෙයි නා. ඒ පරිසරේ රැඳිලා ඉන්නේ නැහැ පිංගතුනි. ඒක සුදුසු නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසානේ අපි මේ පරිසරේ වෙන් වෙලා ඉන්නේ. පරිසරේ හදන් නරකයි. මේ කියන්නේ පරිසරෙන් පලා යන්නත් නරකයි. පරිසරෙන් පලා යන්න නරකයි. දැන් ස්වාමීන් වහන්සේ නම මේ බණ භාවනා කටයුතු කරගෙන යද්දී ගෑනු පුලුටක් නොදකින්න තැනක ඉන්න කියලා එහෙම එකක් නැහැ. මෙහෙණින් වහන්සේ නමක් බණ භාවනා කරද්දී පිරිමි පුලුටක් නොදකින්න තැනක හිටනවා කියන එක එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඒකෙන් කියන්නේ නැහැ ඇසුරු කර කර ඉන්න කියලා. ඒකට බුදු පියාණන් වහන්සේ හරි ලස්සනට විනය නීති පනවල තියෙනවා. ඒක කරන්න ඕන ක්‍රමවේදය. පරිසරය සකසන්නේ නැතුව. හැබැයි පිඟුතුනි හිත කියන එක තියෙන්නේ. ඒකෙන් ලේසියෙන් බේරෙන්න බෑ. ඇයි ඒ? ඇහැට නොපෙනුනාට, ගතට නොදෙනුනාට හිත කියලා එකක් තියෙනවනේ. ඒකට පිංගුතුනි කෙලවරක් නැතුව දේවල් එනවා. පිංගුතුනි බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයාට උනත් පිංගුතුනි මේ ආනිංජාපි සංකාර වඩලා බ්‍රහ්ම ලෝකයට ගිය බ්‍රහ්මයෙකුට උනත් පිංගුතුනි යම් කාලයක් ගියාට පස්සේ මේ පෘථිවිය හැදෙන කාලේ එනකොට මොකද වෙන්නේ? කල්ප ගානකට කලින් වෙච්ච සිද්ධිවල මතක ඇදලා එනවා. ඒ ඇදලා ආවට පස්සේ මොකද වෙන්නේ? හිත ඒ පැත්තට නැඹුරු වෙලා එතනින් චුත වෙනවා. එහෙම වෙනවා. කල්ප ගානකට පස්සේ වුණත් හිතන්න එහෙම. ඒ නිසා හිතට මතක ඇදිලා ආවා කියලා පිඟුදුනි පළමු කොටම කරන්න ඕනි ඒක රිජෙක්ට් කරන එක නෙමෙයි. ඔබ උත්සාහ කරන්න හැම තිස්සෙම මොනව කරන්නද? ඒකත් එක්ක ෆයිට් කරන්න. ඒකත් එක්ක ෆයිට් කරන්න. ඔබගේ හිතට යම් එවැනි සංකල්පයක් ඇදිලා ආවොත් එහෙම ඔබ කල්පනා කරලා බලන්න කාටද මේ අවශ්‍යතාවය ඕනේ කියලා. අන්න එතකොට ඔබට ප්‍රශ්නයක් එයි. කාටද කියලා ප්‍රශ්නය ඇහුවට පස්සේ ඔබට බිඟුතුනි මෙන්න මෙතන අනිච්ච ගැන වැටහිලා එනවා. කාටද? ඇත්තටම ඕක ලබන්න අවශ්‍ය කෙනෙක් මෙතන නැහනේ. එහෙම එකක් නෙමෙයිනේ මෙතන තියෙන්නේ. කාගෙන්ද මේක අවශ්‍ය? කාගෙන්ද? එහෙම එකක් කොහෙත් තියෙන්නේ ලෝකේ. ඔන්න විදර්ශනාට වැටෙනවා. නේද? එතකොට මීට කලින් ඒ මතකේ කාගේද මගේද? එහෙම වෙන්නේ කොහොමද? අපි මතක දවසක් කතා කළා මතකෙන් කොහොමද අත මිදෙන්නේ කියලා. නේද? අතීත මතක සටහනක් ඇදලා එනකොට ඒ මතක සටහන මගේද? එහෙම එකක් නැහැ. මතකයක් එන්නේ. ඒ මතකේ කාගේද? එදා ඉඳපු ඔබගේද? එදා ඉඳපු ඔබගේත් නෙමෙයි, දැන් ඉන්න ඔබගේත් නෙමෙයි. කාගේද ඒක? ඒක කාගේවත් නෙමෙයි. ඒක මතකයක්. අන්න ඒ විදිහට පිංගුතුනි අර එන කාරණාව සම්බන්ධයෙන් ඔබට පුළුවන් උපරිමෙන් ඔබ විස්තර විග්‍රහ කරගන්න ඕන, විදර්ශනා කරගන්න ඕන. එතකොට තමයි ඊළඟ දවසේ ඔය අරමුණ ඇදිලා එනකොට ඒකට අනුකූලව මේ හිතේ රාගය කියන එක උපදින එක නවතින්න පිංගතුනේ. අරමුණු වෙනවා, රාගය උපදින්නේ නැහැ. අරමුණු වෙන්නේ නැතුව නෙමෙයි. අන්නේම හිතන්න පුළුවන් වෙන්න ඕනේ ඔබට. කාටද ඕනේ වෙලා තියෙන්නේ? කාගෙන්ද ඕනේ වෙලා තියෙන්නේ? මොකටද එහෙම ඕන වෙලා තියෙන්නේ? මේ මතකේ කාගේද? අනාගතේ එහෙම කාටද ඕනේ? ඔන්න කල්පනා කරලා බලනවා. එහෙම කල්පනා කරලා බලනකොට බින්දුතුනි, ඒ හිතන හැමතිස්සෙම තේරෙන්න ගන්නවා මෙතන තියෙන හේතු බල ගොඩ. ඔය මතක් වෙන්නේත් හේතු බල ගොඩ. මතකේ එන්නේ හේතුක ඵලයක් විදිහට. අනාගතයේදී දැන් ඉන්න කෙනෙක් අනාගතයට යන්නෙත් නැත්නම් අනාගතේ ඒක ලබන කෙනෙක් එතනත් නැහැ. ඔන්න ඔය විදිහට පිඟුදි හිතන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අර දැන් දැඩි ලෙස බලාපොරොත්තු තියන් ඉන්න જાතියක් තියෙනවනම් නැත්තම් සත්ව ස්වභාවය තියෙනවනම් ඒකට තියෙන බලාපොරොත්තු අයින් වෙන්න ගන්නවා. මොකද ඒක බොරුවක් කියලා ඔයාලට වැටහෙන්න ගන්නවා. ඇත්ත මේකනේ කියලා තේරෙනවා. එතකොට මොකද ඔය කියන රාගය කියන එක හැමතිස්සෙම පිඟුතු මෙන්න මෙහෙම මතක තියාගන්න. ඔය රාගය කියන එක පිඟුතුනි හැමතිස්සෙම බිහි වෙන්නේ ලෝකයේ ඇතුලේ. මොන ලෝකයේ ඇතුලේද? හ්ම්? අපි එදා කතා කරේ ලෝකයේ ජීවත් වන්නට දෙදෙනෙක් ඕනේ නැහැනේ. ලෝකයේ ජීවත් වන්නට ලස්සන ඕනේ වේ. ලෝකෙට ලස්සන වන්නට දෙදෙනෙක් ඕනේ වේ. දෙදෙනෙක් හැමතිස්සෙම ඉන්නේ කොහෙද? ලෝකේ. මොන ලෝකේද? ඇත්ත ලෝකේද? බොරු ලෝකේද? බොරු ලෝකේ. බොරු ලෝකේ තමයි දෙන්නෙක් ඉන්නේ. දෙන්නෙක් නැතුව මොකක් එන්නේ නැහැ කියලාද මහත්තයා කියන්නේ? ලස්සන එන්නේ නැහැ දෙන්නෙක් නැතුව. ඒකෙන්නේ අස්වැසීමක් ආස්වාදයක් කියන එක කිසිම වෙලාවක දෙන්නෙක් නැතුව එන්න විදිහක් නැහැ. ඔතන දෙන්නෙක් කිව්වම මොකද්ද? සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු ඔක්කොම අයිති ඔබත් එක්ක. හරි? ඒ දෙපාර්ශ්වය ගැන මේ කියන්නේ. ඒතකොට දෙන්නෙක් නැතුව කවදාවත් ඔක එන්නේ නැහැ. එහෙනම් පින්වතුනි දැන් බලන්න හොඳට කල්පනා කරලා ඔය හිතට යම් රාගික අදහසක් ඇවිල්ලා ඉවරලා පින්වතුනි ඒක රමණේ වෙනවා නම් ඔන්න ඔය රාගයේ සිටවිල්ල එන වෙලාවේදී බින්දුතුනි ඔතන දෙන්නෙක් ඉන්නවා. එන ඔබ අනිවාර්යයෙන්ම ඉන්නවා. තවත් කවුරු හරි ඉන්නවා. ඔන්න ඔය දෙන්නා ওই වෙලාවේදී අයින් කරලා දාපු ගමන් රාගයට වෙච්ච දෙයක් නැති වෙනවා. ඔය දෙන්නා ඔතනින් අයින් කරලා දාන්න ඕනේ. මොකද අහවල් කෙනා ලස්සනයි, අහවල් කෙනා මෙහෙමයි, අහවල් කෙනා මෙහෙමයි, අහවල් කෙනා මෙහෙමයි කියලා හිතනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව තුලින් මේකදී අර ලෝකේ හදලා එනවා. මොකද අහවල් කෙනා එහෙමයි කියනකොට එතන මං ඉන්නවා. මං මෙහෙමයි කියනකොට එතන එයා ඉන්නවා. ඔන්න ඔතන තමයි ওই ප්‍රශ්නේ හටගන්නේ. ඒකයි රහතන් වහන්සේට රාගය කියලා ගන්න නැත්තේ. මොකද රාගය කියන එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේකදී අර ලෝකයේ ඇතුලේ. ඒ ලෝකයේ ඇතුලේ මිනිස්සු සතුටු වෙන ක්‍රමයක් තමයි රාගය කියලා අපි කියන්නේ. දැන් ද්වේෂය කියන එක ගත්තොත් එහෙම. ඒක මොන ලෝකෙත් තියෙන්නේ? ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙක් ඉන්නවා වගේම තමයි. ලෝකේ කැතවන්නට දෙදෙනෙක් ඕනේ වේ නේද? ලෝකෙල් කැත වෙන්නත් දෙදෙනෙක් ඕන වෙනවා. කැත කියලා කියන්නේ ද්වේෂයට නේ. දැන් රණ්ඩු වුණා. දොන රණ්ඩුවක් මතක් වෙනවා. දැන් ඔන්න කේන්ති යනවා. දැන් කේන්ති යනවා කියන්නේ මොකද්ද? ඔබට කාත් එක්ක හරි නේද කේන්ති යන්නේ නේද? දැන් ඔතන ඔබයි කාත් කියන කෙනෙක් දෙන්නම නැත්තම් කෝ ද්වේෂය? කෝ ද්වේෂය? දේශිකෝ දේශර වෙච්ච දෙයක් නැහැ. දැන් අපිට මෝහයක් එනවා. දැන් මෝහේ එන දැන් කවුද ඉන්නේ? ආයෙත් ඉන්න කවුද? දෙදෙනෙක් ඉන්නවා. දැන් මෝහේ කියලා කියන්නේ දැන් මාන්නකාරකම් අපි ගත්තොත් සරලව ගත්තොත් මම කියන කෙනා මුදුන් කර ගැනීම. කියන ඒක අපි ඒ කොටස විතරක් ගමුකෝ දැන්. මම කියන කෙනා මුදුන් කර ගැනීම. දැන් මුදුන් කර ගන්නම් කවුරු ඉන්න ඕනද? දැන් කවුරු නැත්තම් මුදුන් වෙනවද? කවුරුත් නැත්තම් මුදුන් එන්නේ නැහනේ. මුදුන් එන්න මං ඉන්නත් ඕනි. මුදුන් රැටින් තව පිරිසක් ඉන්නත් ඕනි. අන්න එතන මුදුන් බව හැංගෙනවා. ඒතර අනිත් අයගෙන් වෙන් වෙලා හැංගෙනවා. හැම තැනම පිඟුතුරි ෆික්ස් දේවල් තියෙනව නේද? මම ෆික්ස් එකයි, එයා ෆික්ස් එකයි. මම ෆික්ස් එකයි, අරයා ෆික්ස් එකයි. ෆික්ස් ඒවා ගොඩයි. මං ඒ ෆික්ස් ඔක්කොම උඩින් ඉන්න මං ෆික්ස් එකයි ඔයි. ඒ අර ෆික්ස් පුංජ මැද්දේ තමයි ඔය කතා ඔක්කොම හැදෙන්නේ. දැක්කද? එතකොට රාග ద్వේස මොහ කියන ඒවා පිඟුතුනේ නිර්මාණය කරලා දෙනවා. මතකයක් ඇදලා එනකොට, රූපයක් ඇදලා එනකොට ඒවැ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඇදලා එනකොට පිඟුතුනේ ලෝකෙ හැදලා එනකොට කල්පනා කරලා බලන්න කවුරු කාත් එක්කද සම්බන්ධයක් තිබ්බේ? අන්න කල්පනා කරලා බලන්න. එතන කොහෙද එහෙම කෙනෙක් වෙන්නේ? ඔය පේන්නේ රූපයක් නේ. එතන කොහෙද එහෙම එකක් උනේ? ඔය රූපේ කාටද හිති? අන්න කල්පනා කරලා බලනවා. ඒ කියන්නේ පිඟුතුනේ බිඳලා බලනවා. විභජනය කරලා බලනවා. බෙදලා වෙන් කරලා බලනවා. එහෙම බලන්න මොකද වෙන්නේ? මොන වෙනව ගන්නවද? අර රාගය කියන එක හට ගන්න නැතු වෙනව මතකේනවා. මතකේනවා රාගයෙන්නේ. මතකේනවා රාගයෙන්නේ. ඔය මතකේනවා ද්වේෂයෙන්නේ. මතකේනවා ද්වේෂයෙන්නේ. ඔය කියන தத்துவෙට ඔබටපත් වෙන්න ඕන නම් පිඟුතුරි අනි ඔබ අනිවාර්යයෙන්ම ඒ මතකය හොඳ සිහියුත්ව විදර්ශනා කරන්න ඕනේ. ඔබ ඒක එනකොට මැද්දක වහගත්ත කියලා මොකක්වත් වෙන්නේ කිසිම වෙනසක් වෙන්නේ. ඔබට කෙනෙක් එක කේන්ති යනවා නම් ඒ මනුස්සයාගෙන් හැංගිලා පැත්ත කරලා හිටියා කියලා ඉවරලා ඔබට කේන්ති යනක නවතින්නේ නැහැ. ඔබට රාගයක් ඇති වෙනවා නම් ඒ රාගයට අදාළ අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ හිතේ ඉන්නේ නවත්තන එකෙන් කවදාකවත් ඔය ප්‍රශ්න උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. අනිත් එක තමයි පිටු ඔය වැඩේ කරන්න ගියාට පස්සේ වෙන අනිත් ලොකු ප්‍රශ්නයක් තමයි ඔබ කාලැත්තිසෝම හිටියට පස්සේ ඕක යටපත් වෙයි බොහොම යටටම යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මොකක් හරි අවස්ථාවක් ආවට පස්සේ මොකද ඔබ විදර්ශනාව පුහුණු කරලා නැහැ. හැමදෙසෙම යට ගහන එකයි කලේ. එහෙන් මෙහෙන් කට්ටි බැන බැන කට්ටි බැන බැන ඉන්නවා දැන්. කට්ටි බැන බැන ඉඳලා කොවිලාරි මොකෝ වෙන්නේ? අර වැරදි ගහට කොටනවා. මොකද්ද? ඈ? කොට්ටෝරුවා. ඉවරයි. කොටපුවා මොකෝ වෙන්නේ? දැන් කර කියා ගන්න දෙයක් නැහැ. එලෝමෙලෝ සිහියක් නැතුව රාග දේශ මොහේ උතුරලා යන දැනටමපත් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඉතින් සමහර කෙනෙක් ඉන්නවා දහමත් අතැල්ල දානවා. මෝඩකම එහෙම වෙච්චා ඉන්නවා. ඒ කියන්නේ දැන් මේ මං අවුරුදු 5ක් තිස්සේ බනහනවා. මං අවුරුදු මෙච්චරක් තිස්සේ මේව කරනවා. මං අවුරුදු මෙච්චරක් තිස්සේ අරග කරනවා මේක කරනවා. හනේ මට මෙච්චරක් කේන්ති ගියානේ. හනේ මට මෙච්චර රාගය යවන්නේ මේක නම් හරියන්නේ ගන්න මේ මං අ හේතුකද කොහෙද? මන් දි හේතුකද කියලා මට නම් මේක හරියන්නේ ගන්න මේ කියලා දැන් කොහොමත් එකයි. එහෙම කරගෙන යන මිනිස්සු ඉන්නවා. දැන් පිටුදී මේ ඔබට මේ කියන කතාව ඔබට අලුත් අත්දැකීමක් වගේ ඇති. නමුත් ඔය අත්දැකීම ඔබ සසරේ ඕන තරම් වුණා. ඒ නිසා තමයි අදරත් මේ අපි ඉන්නේ. ඔහොම වෙනවා. ඒ නිසා මේ ඔබට කියන්නේ වලට පණින්න නෙමෙයි. වලට පණින්න එපා. හැබැයි වලට බය වෙන්නත් එපා. වල දිහා බලන්න. වල දිහා මනසින් බලන්න. බලලා ඉවරලා ෆයිට් කරන්න. වල දැක්කට පස්සේ දුවන්න එපා. පනින්නත් එපා. වල දිහා බලන්න. මොකද මේ වල කිව්වේ? ඔය හිත දැඩි ලෙස ගැටලා තියෙන දේවලුත් දැඩි ලෙස ඇලිලා තියෙන දේවලුත් ඒව ගැන පිඟුතුනි උප්පරිම ශක්තියෙන් බලන්න. බැරි වේගෙන නේද මොකෝ කරන්නේ? බැරි වේගෙන ආව. දැන් ඔන්න දැන් වල දිහා බලාගෙන ඉන්න දැන් හාමුදුරු කිව්වනේ. දැන් ඔන්න බලනවා. දැන් බලාගෙන ඉන්නවා. දැන් ටිකක් වෙලා යනකොට මොකෝ වෙන්න පුළුවා? ඔබ පරදින්න පුළුවන් පිංගතුනේ. ඉතින් ඒ වෙලාවට කරන් දෙන්න කොමන් සෙන්ස්. දැන් පරදීගෙන ඉන්නවනම් මොකද කරන් තියෙන්නේ? දැන් තවත් වීරය වගේ ඉන්න තියෙන්නේ. ඈ? පරදීගෙන ඉන්නවනම් වහා මෙතනින් අයින් වෙන්න. අන්න එතකොට යන්න කාගාඩද? බුදු පිළිමයෙන් ගාවට එතකොට ගියාට කමන්නේ නැහැ. වලක් දකින්නකොටම දුහන්න එපා. ගුටි කාගෙන එනකොට ඒ කියන්නේ මාර්යා දැන් දෙනවා දැන් ආයි වැටෙන්න ඔන්න මෙන්න දැන් දැන් බෑ මුල් හරි ෆයිට් කරගත මාර්යා දැන් ඔන්න ඉන්නවා දැන් මහ වීරයා වගේ ගිහිල්ලා මෙහෙම අනිච්ච එහෙම කොහෙද එහෙම කොහෙද ඔතන සත්‍යයක් ඉන්නේ එහෙම නැහැ අරක මේ කියලා දැන් එක එක සිල්ප දක්වනවා ඉතින් මාර්යාත් ඔය ෆයිට් එක කරගෙන යනවා දෙන්නත් ඒ ෆයිට් එක කරගෙන ටිකක් කරලා යනකොට මාර්යා දෙනවා දෙකක් තුනක් ඉවරයි දැන් ඔන්න දැන් ඔබ වැටෙන්න ළඟයි වගේ නා දැන් ඉතින් බුදුන් සිහිපත් කරගෙන ඔතනින් අයින් වෙන්න දැනුත් එතන ගිහිල්ලා වීරයා වෙන්න යන්න එපා එතකොට ඉතින් ගුටි කාලා අවුළු කටු කුඩු කරගෙන තමයි එන්න වෙන්නේ. එතකොට ඉතින් ඊළඟ දවසේ නැගිටින්න වෙන්නේත් නැහැ. එහෙම කරන්නත් එපා. ඒක කියන්නේ මේකට මේකට වෑයම් කරලත් බෑ. වෑයම් නොකරත් බෑ. මේක පිංගුතුනේ අර අතුරු යනවා වගේ වැඩක්. දැන් එහා ගහට යන්නත් ඕනේ. මෙයා ගහේ ඉන්න එක සේෆ්. දැන් එහා ගහට ගියේ නැත්නම් වැඩේ කරන්න වෙන්නේත් නැහැ. මෙහා ගහ ඉන්න එක සේෆ්. නමුත් ඉතින් අවශ්‍ය ප්‍රතිඵල එන්නේත් නැහැ. ඔන්නෝම වෙනවා ඔබට. ඔබට නිවන් දකින්නත් ඕනේ. නිවන් දකින්න වල ගැන බලන්නත් බෑ. ඇයි බයයි? වල ගැන නොබල ඉන්නත් බෑ. හාමුදුරුව බලන්නත් එපාලු. නොබල ඉන්නත් එපාලු. අනේ මන් දන්නේ. අනේ මන් දන්නේ නෙමෙයි දන්නවා. ෆයිට් කරන්න. දැන් මේ ඔබ ගිහි කියලා ස්වාමී අපි පැවිදි කියලා එහෙම නැහැ. ඔබ වුණත් අපි වුණත් ෆයිට් කරොත් දිනනවා. ෆයිට් කරේ නැත්තම් පරදිනවා. සේෆ් සෝන් එකේ ඉන්න කියලා එකක් නැහැ පිඟුතුනි. සේෆ් සෝන් එකක් තියාගන්න. ප්‍රශ්නයක් આવුවොත් දුවගෙන එන්න. නේද? ඒ කියන්නේ අතුරු යන මිනිස්සයා මේ පැත්තේ ගහගෙන මේ පැත්තේ ගහ ෂුවනේ ඉස්සරහට යනවා. බැරි වෙනකොටම මොකද කරන්න ඕනේ? ආයි පාපසරේ දුවල එන්න. ඇයිලා ආයෙ පොඩ්ඩක් ශක්තිමත් වෙලා ආයි ඉස්සරහට තව අඩියක් ඉස්සරහට යන්න. ආයි ආපසරේ දුවල එන්න. අඩියක් යන්නේ. එහෙම එහෙම තමයි ඉස්සරහට යන්න ඕනේ. ඔය ඔක්කොගෙම හැංගිලා හිටියොත් එහෙම ඔබට කිසි ප්‍රශ්නයක් නැතුව හොඳට ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේයි අපිට ඕන තරම් හම්බ වෙනවා. දැන් රාග දේශම කොහොමද? රාගත් නැහැ, ද්වේෂත් නැහැ, මෝහත් නැහැ. ඉතින් අපිට හිතෙනවා දෙවුරත් ගාලවලා දෙවුර පොරවල ඒකාංශ කරගෙන වන්දනා කරන්න මේ මනුස්සයාට. ඇයිදින් මේ අරිදුන් හදනවා කියන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ. ඕ වෙලා තියෙන විදිහට ඔන්න ඕක කරන්න යනවා ඔය. දැන් මේ දැන් ඔබ මේ පරිසරයකට ආවට පස්සේ මේ විශේෂයෙන් මේ කාන්තාවන්ට මේ ලේඩි දරුණුවට තියෙනවා මේ පරිසරයකට ආව ගමන් ටක් ගාලා අල්ල ගන්නවා මේක. මොකද කාන්තා කියලා කියන්නේ මොකද්ද? හැමදෙසෙම කොහෙටරි හේතුවක් දාගෙන ඉන්න ආස. ඒ නිසා මොකද කරන්නේ? මේ පරිසරයට ආව ගමන් අනේ මහා විනාශකාරී පරිසරයක මං ජීවත් වුනේ. අනේ මොනතරම් මහා යහපත් පරිසරයක් මේ මට හම්බුනේ කියලා මේකෙන් ප්‍රයෝජන ගන්නව නෙමෙයි. මේකට ඇලෙනවා. මේකට ඇලිලි වෙරලා පිඟුතු. ඊට පස්සේ මේ ජීවිතය කියන එක ඉතින් ඒක උඩින් තියාගෙන ඒක ඉන්න හදනවා. ඊට පස්සේ මාත්‍රයක්වත් අර යට ගැන බලන්නේවත් නැහැ. හැබැයි කිසිම තැනකද පිඟුතුනි සදාගදෙනවා එහෙමනම් දේශනා කරලා නැහැ. මඩේ පිඟුතුනි මඩේ ඉඳලා මඩ නාගෙන තමයි නෙළුම් මල උඩට ඇහිලා පිපිලා එන්නේ. නෙළුම් මල් එකපාරට උඩ පිපෙන්නේ නැහැ. නේද? කාම මඩගොහරු ඉඳලා මතකද අර අපේ කවුද අර මඩට යව්වේ? චුල්ලපන්ත කව නෑ. පෝටිල් හාමුදුරුව මතක දුන්නාසේ කතාව? මතක දුන්නාසේ ගොඩට ආපු විදිහ කොහමද ආයේ ගොඩට? නෑ නෑ නෑ. මඩටම ගිහිල්ලා පාලමක් දැම්මා. එහෙම නේද? නැද්ද? දිග ඉනිමගක් දාලා ඒක දිගේ නෙමෙයි දාය උඩට. මඩ ගෑවෙන්නේ නැතුව එහෙම නෙමෙයි දාවේ. ආ මඩ ගෑවි පොඩ්ඩ දාවේ. ආ සමා වෙන්න. මට හිතුනේ ඔබ ආපු විදිහට එන්නේ නැති කියලා. මුලින්ම උන්වහන්සේට කිව්වා ඔබ වහන්සේ ගිහිල්ලා ඔබ වහන්සේගේ ඇත්ත තේරුම් ගන්න කියලා. ඔන්න ඕක තමයි ඔබ වහන්සේගේ ඇත්ත. මේ මඩේ ඉරිලා ඉන්නේ. ඔය මඩේ ඉරිලා ඉන්න බා මුලින් තේරුම් ගන්න. තේරුම් අරගෙන මඩේම යථාර්ථයේ තේරුම් ගන්න. මඩ හරියන්නේ නැහැ. මේක තමයි හරි කියලා. මඩෙන් නිදහස් වෙන ප්‍රතිපදාව කරන්න ටිකක්. ඒ කරනකොට පොඩ්ඩක් ඉස්සරහට එන්න පුළුවන්. හැබැයි තාම ඉන්නේ කොහෙද? මඩේම තමයි. අමුතු ලෝකයක් මවාගෙන එළියට පැන්නේ නැහැ. මොකද මඩෙන් පොඩ්ඩක් උඩට එන්න නම් මඩ පොඩ්ඩක් ගෑවෙනවද නැද්ද? මඩ ගෑවෙනවා. මඩ ගෑවෙන්නේ නැතුව මඩෙන් උඩට එන්න බෑනේ. එහෙම එනවා නම් ඒ සිහිනයක් ඒ කරන්නේ බොරුවක් කරන්නේ. ෆයිට් කර කර ෆයිට් කර කර උන්වහන්සේ අමාරුවෙන් තමයි උඩට ආවේ. ගොඩටම ආවට පස්සේ තමයි උන්වහන්සේ නාල සුද්ධ පවිත්‍ර වෙලා අරිහත් කියන தත්ත්වේ අර එතන මතු කරලා පෙන්නුවේ. ඔබට පැහැදිලිද වින්ගත? දැන් ඒකයි කියන්නේ. දැන් අපේ සමහර අය මොකද කරන්නේ? ඈ මඩ හා මඩ නම් මගේ බල්ලටවත් තෝන්නේ. ඉතින් එකපාරම දැන් ගොඩනේ නේද? ඔන්න මඩ කියලා දැක්කා. දැකගම මඩ එපා කියලා හිතුවා. දැන් එකපාරෙම කොහෙද? ඉතින් මොකද කරු විදර්ශනාව? එක විදර්ශනාවයි කරේ. යේ ධම්මා හේතුප්පබව අනිච්ච දුක්ඛනත මනසිකාරය මොකුත් නැහැ. මඩනේ එපා. මඩනේ එපා. එකපාරෙම දැන් කොහෙද ඉන්නේ? පාරේ. එකපාරෙම අර සාමනීර හමුදුරු ගාව. කෙලිම මඩේ නෙමෙයි දැන් එකපාරින්ම ගොඩ. දැන් එතනින් එහාට යාට ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. වාඩ රාගදේශම ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. ඇයි මං රාගයට කැමතිද නැහැ? මං ද්වේෂයට කැමතිද නැහැ? මං මොහයට කැමතිද නැහැ? දැන් හරිද? මේ කියන එක වින්ගතුනේ හොඳට හිතලා බලන්න. මේක හරි ඒකයි වින්ගතුනේ. හැම තිස්සෙම ලෙඩ හොයලා, තුවාලේ හොයලා, තුවාලේ ගැන ලැජ්ජ වෙන්නේ නැතුව, තුවාලේ ගැන බය වෙන්නේ නැතුව, තුවාලේ හිරිකිත කරන්නේ නැතුව, තුවාලේ හොයලා අදාළ බෙහෙත් ටික දාන්න ඕන හරියටම තැනට. ඒ තැනට බෙහෙත් දාන්න නැතුව ඒ තුවාල හොඳ වෙන්නේ නැති බව හොඳට මතක තියාගන්න ඕන හැමෝම. හැබැයි ඉතින් මේකයි මඩත් එක්ක ෆයිට් කරනවා කියන්නේ නම් ලේසි වැඩක් නෙමෙයි පිඟුතුනි. මොකද ෆයිට් කරන හැමදෙස්සෙම වෙන්නේ බොහෝ වෙලාවට දිනනකද පරදිනකද? මුල් කාලේ වැඩිපුරම වෙන්නේ පරදිනේක. වැඩිපුර වෙන්නේ පරදිනේක. වැඩිපුරම පරදිනවා. හැබැයි වීරිය අතාරින්න එපා. නොපසු බස්නා වීරයෙන් දිගින් දිගටම කොච්චර පෙරදුනත් යථාර්ථය මන් දන්නවා. ආයිනම් පරදින්නේ නැහැ. කීරිවලා ආයි ෆයිට් කරන්න ඕනේ. මුලින් පෙරදි ටික දවසක් යනකොට බින්දුතුනි පෙරදිල්ල දිනිල්ලක් බවට පත් වෙනවා. තව කාලයක් ගියාට පස්සේ ඔය කලින් පෙරදිච්ච සිතුවිල්ල ඔබ ගාවට එනවා. එන්නත් කලින් බින්දුතුනි ඒ සිතුවිල්ල ඇහිලා ඔබගේ හිතේ ඕන තරම් දුවනවා. ඔබ දුවන් ඉඩ දෙනවා. දුවන්. ඕන තරම් දුවල බලන්න. දුවන් ඉඩ දෙනවා බින්දුතුනි. ඒ දිව්වට බෑ. ඒකට අය ලියලා ඉන්න. කොහොමඩවත් බෑ. අන්න දැන් දිනලා තියෙන හරියටම දිනලා තියෙන දැන් බය නැහැ කිසි දෙයකට. දැන් පිංගුතුනි ඕන තැනක ඕන ගමක ඕන තැනක ගිහිල්ලා බොහොම නිදහස සැරිසරන්න පුළුවන්. ආන් ඒ කෙනාට තමයි ඇත්තටම බුදුහාමුදුරු චරිත බික්කුවේ චාරිකම් බහුජන හිතයි බහුජන සුඛයි අත්තා හිතයි සුඛයි දේව මනුස්සයයි කියලා මේ ලෝක සත්වයාගේ යහපැවැත් නිසා දැන් එළියට වඩින්න කියලා කිව්වේ. දැන් ෆයිට් කරන්න පුළුවන් ඕන තැනක. අදාළ නැහැ කොහෙද කියන එක. ඕක තමයි පිංගුතුනි මේකේ, ඒ කියන්නේ මේක ප්‍රායෝගිකව කරන්න ඕනි විදිහ. දැන් ඔබ මේ බුදුබණ අහලා සතියක් තිස්සේ කාලේ ගත කරගෙන යනවා. ඒ කාලේ ගත කරා යන කාලෙදි පිංගුතුනි ඔබ ඉන්න ගමන් මානසිකාරය කරලා සිහිපත් කරලා බලන්න. මම මේ කියන එක මට බග ගන්න බෑ. හරි භයානක වතාව මම මේ කියන්නේ. නමුත් මන් දන්නේ බය වෙන්නේ නැතුව තුවාලේ තීන තැන් තියෙනවනම් ඒවා එළියට අරගෙන සුද්ධ පවිත්‍ර කරලා සෝදලා දාන්න. ඒ විදිහට යන්න ඉස්සරහට. ඒවා යටපත් වෙලා තියෙනවනම් ඒවා එළියට ඇදලා ගන්න. අරගෙන ඉවරලා සුද්ධ කරන්න. සුද්ධ කරන්න. යටපත් කරන එක කරන්න එපා. හැබැයි ස්වාමිනාසර වග කියන්නේ මං හිතන් ඉන්නවා ඔබ බොහොම ශක්තිමත් පිරිස කියලා. ඔබ ශක්තිමත්ද නැද්ද කියන මම දන්නේ නැහැ. මේ කියන්නේ කවදා හරි ශක්තිමත් වෙන්න. ඇත්තටම. එතකොට හරි. දැන් මේ නිකම්ම නෙමෙයි මේ හැම එකම කියන්නේ. හැම එකටම හේතුවක් තියෙනවා. මොකද ඔබ වගේම ඔබ ළඟ ඉඳපු ඔබ අතර ඉඳපු අනගාരിക වෙන පිරිස ඉන්නවා. අනගාരികාවන් වෙලා ඉන්න පිරිස ඉන්නවා. දැන් ඉස්සරහට සීල ශ්‍රාවිකා වෙලා ඉන පිරිස ඉඳි. ඊට පස්සේ පැවිදි වෙන්න එන පිරිස් ඉන්නවා. ඒ පිරිස්ගේ ජීවන කතාව මේ බණහන කාලේ ගත කරපු ජීවිතේ සම්දිස්ථාන ගැන හොයලා බලනකොට අපිට බොහෝම පැහැදිලිව පේන දේවල් මේ ඔබට කියන්නේ. ওই වගේ දේවල් බොහෝ දෙනෙක් කරනවා. කරලා ඉවරලා එනවා. ආවට පස්සේ මේ සමානතරේ සම්පූර්ණේ වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ ඒ මනුස්සයා මහා පුදුම ගින්දරකට පීඩාවට පත් වෙනවා. මොකද ෆයිට් කරන්න නැතුව හංග ඉඳලා දැන් ෆයිට් කරන්න සිද්ධ වෙලා අන්තිමට හොම්බෙන් යන්නේ කරන්න ගිහිල්ලා. ලේසි නෑ ඊට පස්සේ. හරි අමාරු වෙනවා ඊට පස්සේ කරන්න ගියාට පස්සේ. නමුත් ප්‍රශ්නයක් නෑ. කරගන්න පුළුවන්. නමුත් පරදින්නත් පුළුවන්. ෆේල් වුණොත් එහෙම අතහැරලා දානවා. ඒකයි වැඩේ. පැහැදිලි නේද? හා. වෙලාව පැනලා තින්. හරි. ඉතින් ඔය ටික හොඳට මතක තියාගෙන වින්ගතුනි. අපි මේ ෆයිට් එක කරගෙන යමු. දැන් මට මතකයි ගුරු ස්වාමීන් වහන්සේ නිතර ඔබට කියනවා නිවන් කුලප්පු වෙම හදාගන්න එම එපා කියලා ඈ. මේ කියන්නේ නිවන් කුලප්පුවක් හදාගන්න එම නෙමෙයි. කුලප්පු වෙන නෙමෙයි. අර තමන්ට රැවටිලා ඉන්න කොටසක් තියෙන්නේ. අන්න එක කරගන්න එපා කියලා මේ කියන්නේ. හරි? එහෙනම් ඒ විදිහට අපි කටයුතු කරගෙන යමු. හොඳයි පින්වතුනි අපි මෙතනින් එහෙමනම් දහම් සාකච්ඡා හමාර කරමු. අද මේ වැඩසටහන තියෙන නිසා යම් ටිකක් කලින් අපිට අද අවසන් කරන්න වෙන වැඩසටහන. හොඳයි එහෙනම් පින්වත් සියලු දෙනාම සිහිපත් කරගන්න. උදාසතරපන්න මේ දක්වා කාලය පුරාට ඔබ විසින් කරගන්න දෙනවා සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගාත් අනාදිමස් සසර පුරා ආපු ගමනදී ඔබ විසින් කරගන්න දෙනවා සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සිහිපත් කරගන්න මේ කරගන්න දෙනවා සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා පළමුකටම අප සිල් දනාට මාර්ථින් ධර්මයෙන් අනුශාසන කරනවා ආරාමී ගුරු හමුදුරන් වහන්සේ ඇතුළු ආරාමයේ මගවඩන්නව සියලුම භික්ෂුන් වහන්සේලා හැම කෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාරිකා පින්වත් හැම කෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ලෝකයේ කොහේ වෙත දැනග මගවඩන්නව භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන සිවණ පිරිසට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම උදසා කටයුතු කරන්නව දිව්‍ය බ්‍රහ්ම ආදී යම් පිරිසක් ඉන්නවනේ මේ වගේ මේ ස්ථානවලට ආරාධන අපිට පැමිණි ස්ථානවලට පැමිණියව. ඒ දිව්‍ය බ්‍රහ්ම ආදී පිරිසක් ඉන්න හැම කෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබගේ මළගිය ඥාති මිත්‍ර ආදී යම් මෞදි මාව යම් පිරිසක් ඉන්නවනේ හැම කෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීම තුනේ හැම කෙනාම දසකුසලෙන් මිදෙත්තා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිවිසනසී නිබ්බහාන පරම සුඛින් සුඛිතර වෙත්වා කියලා සාදුකාර දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම සීපත් කරගන්න පිඟුතුනි මේ කරගන්න දෙන අනන්ත අපමාන මහ පුණ්‍ය ගංගා කුසලංගල් මහ බල මහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණන් අරියතුන් වහන්සේලා පහළ වෙත්වා කියලා සාදුකාර දෙල අදිෂ්ඨාන කරන්. ඒ වගේම අවසාන වශයෙන් සීපත් කරගන්න මේ කරගන්න දෙන අනන්ත ප්‍රමාණ මහ පුණ්‍ය ගංගා කුසලංගල් මහ බල මහිමේ හේතු වාසනා කරගෙන ඔබ අප සිරු දෙනාටම මේ ජීවිතය තුළදී මේ අත්බැවි තුළදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නටම මේ සීලොම් පිංගුසල් ඒකාන්තයේ හේතු වාසනා වෙත්වා කියලා සිරු දෙන සාදුකාර දෙල අදිෂ්ඨාන කරා. සිදුනාට යහපතක් වේවා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. සබ්බ හේතුයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තර ආයෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදාසුත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං අද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලಂತಿ. සිරු දනට මෙහාපලක්.